අපි සබ්බාසෝ සූත්‍රය කරන්නේ මාල්සින් මෙසේ අසන ලදී. එක්කලක භාගතුන් වහන්සේ සවැත් නුවර සමීපේ චේතවර නම් වූ අනේත් පිඬු සිටුගේ ආරමේ වැඩ වාසය කරන සේක. භාගතුන් වහන්සේ මාන්නීකයා භික්ෂූන් නමතු සේක. ඒ භික්ෂු වහන්සේ භාගතුන් වහන්සේට පිළිවදන් ඇසුව භාගතුන් වහන්සේ මේ සූත්‍රය වදාළ සේක. මහන්නේ තොබට සීලෝ ආශ්‍රයන්නේ සංවර කාරණේ දේශනා කරන්නේ. ඒ අසු මනාකොට මෙනෙහි කරව. දෙසමී වදාළසේ. එසේ වහන්සේයි භික්ෂු භාගතුන් වහන්සේට පිළිවදන් ඇසුව. භාගතුන් වහන්සේ මේ කාරණේ වදාළසේක. මහන්නේ මම නොනි දන්නාහුට දක්නාහුට ආශ්‍රයන්ගේ ශේ කිරීම කියමි. නොදන්නාහුට නොදක්නාහුට නොකියමි. යලිදු මහන්නේ කුමක් දන්නාහුට දක්නාහුට ආශ්‍රවක්ෂේ වේද? යෝනිසෝ මනසිකාරයේද අයනිසෝ මනසිකාරයේද දන්නාහුට දක්නාහුට ආශ්‍රවක්ෂේ වේ. මහණින් නොනොනි මෙනෙහි කරන්නාහුට නූපන්නා වූ ආශ්‍රය උපදිත. උපන්නා වූ ආශ්‍රය වැඩෙත්. මහණින් නොනොනි මෙනෙහි කරන්නාහුට නූපන්නා වූ ආශ්‍රය උපදිත. උපන්නා වූ ආශ්‍රය ප්‍රහීන වේත. මහණනි දර්ශනීන් පහකලුතු ආශ්‍රව ඇත. ඊළඟට සමුත්‍ය සංඛ්‍යාත සංවරයෙන් පහකල යුතු ආශ්‍රව ඇත. ඥාන සංවර සංඛ්‍යාත පත්‍යාවේක්ෂ ප්‍රතිසේවණීන් පහකල යුතු ආශ්‍රව ඇත. කාන්ති සංවර සංඛ්‍යාත අදිවාසණීන් පහකල යුතු ආශ්‍රව ඇත. සීල සංවර සංඛ්‍යාත පරිවජ්ජනීන් පහකල යුතු ආශ්‍රව ඇත. වීරි සංවර සංඛ්‍යාත විනෝදනීන් පහකල යුතු ආශ්‍රව ඇත. බොජ්ජංග භාවනාවෙන් පහකලුතු ආශ්‍රව ඇත. කාරණා හතක් බුදුහාමුදුරුව පෙන්නන. දර්ශනේ, සංවරේ, ප්‍රතිසේවණේ, ඉවසීමේ, අවොයිඩන්ස් කියන එකයි පරිවර්ජනේ. ඊළඟට විනෝදනීය කියවහම එලිමිනේෂන් කියන එකයි. ඊළඟට බොජ්ජංග. මහන්නි දස්සනේ පහකලුතු ආශ්‍රය කවර දෙයක්? මහන්නි මේ ලෝකේ බුද්ධාදී ආර්යයන් නොදක්නා වූ ආර්ය ධර්මයේ අදක්ෂ වූ ආර ධර්මී නොහික්මනා වූ බුද්ධාදී සත්පුරුෂයන් නොදක්නාසුළු සත්පුරුෂ ධර්මී අදක්ෂ වූ සත්පුරුෂ ධර්මී නොහික්මුණු අශ්‍රතවත් පෘථග්ජන තෙමි මෙනෙහි කළ යුතු ධර්මයන් නොදනි. මෙනෙහි නොකළ යුතු ධර්මයන් නොදනි. මෙනෙහි කළ යුතු ධර්මයන් නොදන්නා නොමනෙහි කළ යුතු ධර්මයන් නොදන්නා හෙතමේ යම් ධර්ම කෙනෙක් නොමනෙහි කළ යුත්තානම් ඒ ධර්මයන් මෙනෙහි කෙරේ. යම් ධර්ම කෙනෙකු මෙනෙහි කළ යුත්තානම් ඒ ධර්මයන් මෙනෙහි නොකරේ. මහන්නි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කෙරේ නම් මෙනෙහි නොකළ යුතු ඒ ධර්මයෝ කවරද? මහන්නි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන්නාහුට නූපන් කාමාශ්‍රය උපදීද? උපන් කාමාශ්‍රය වැඩේද? නූපන් භවආශ්‍රය උපදීද? උපන් භවආශ්‍රය වැඩේද? නූපන් අවිද්‍යාශ්‍රය උපදීද? උපන් අවිද්‍යාශ්‍රය වැඩේද? යම් ධර්ම කෙනෙකු මෙනෙහි කෙරේ නම් මෙනෙහි මොහු මෙනෙහි නොකළ යුතු ධර්ම. ඒ කියන්නේ කාමාශ්‍රයන් වැඩි වෙන දේ මෙනෙහි නොකළ යුතුයි. නමුත් මේ පුද්ගලයා මේවා මෙනෙහි කරනවා කියන එක තියෙනවා. ඉතින් කාමාශ්‍රයන් වැඩි වෙනවා. මාන්නිය යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මෙනෙහි නොකළ යුතු ඒ ධර්මයෝ කවරද? මාන්නිය යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන්නාහුට නූපන් කාමාශ්‍රය උපදීද? නූපදීද? උපන් කාමාශ්‍රය ප්‍රහීන වෙද්ද? නූපන් භවආශ්‍රය හෝ නූපදීද? උපන් භවආශ්‍රය ප්‍රහීන වෙද්ද? නූපන් අවිද්‍යාශ්‍රය හෝ නූපදීද? උපන් අවිද්‍යාශ්‍රය ප්‍රහීන වෙද්ද? යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මොහු ඒ මෙනෙහි කළ යුතු ධර්මය. ඒ කියන්නේ කාමාශ්‍රය අඩවන දේවල් මෙනෙහි කළ යුතුයි. නමුත් ඒ පුද්ගලයා ඒවා කරන්නේ නැහැ කියන එකයි තියෙන්නේ. මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි කිරීමේ, මෙනෙහි කළ යුතු ධර්මයන් නොමෙනෙහි කිරීමේ ඔහුට නූපන්නා වූ ආශ්‍රය උපදිත. උපන්නා වූ ආශ්‍රය වැඩෙත්. හේතුව මෙසේ නුනුවණින් මෙනෙහි කෙරෙයි. මම අතීත කාලයේ වූයෙම්ද? අතීත කාලයේ නොවියෙම්ද? අතීත කාලයේ කවරෙක් වූයෙම්ද? අතීත කාලයේ කෙසේ වූයෙම්ද? මම අතීත කාලයේ කවරෙක්ව සිට කවරෙක් වූයෙම්ද? එහෙමත් නැත්නම් මම අනාගත කාලයේ වෙම්දෝ? අනාගත කාලයේ නොවෙම්දෝ? එහෙම නැත්නම් අනාගත කාලයේ කවරෙක් වෙම්දෝ? ඕ අනාගත කාලයේ කෙසේ වෙමුද? මම අනාගත කාලයේ කවරෙක්ව සිට කවරෙක් වෙමුද? දැන් වර්තමානයේ තමා කියන්නේ සත්‍යයේ මම වෙමුද? මම නොවෙමුද? කවරෙක් වෙම්ද කෙසේ වෙම්ද මේ සත්ත්වතෙම කොයින් ආයේද කොහි යන්නේද මෙසේ නුනෝනි මෙනෙහි කරන ඔහුට සවැදෑරුම් දික්තියන් අතරින් එක්තරා දික්තියක් උපදී තමා ඇතියයි කියලා දික්තියක් ඇති වෙනවා ඊළඟට තමා නැතියි කියලා තව දික්තියක් ඇති වෙනවා ඊළඟට තමා හැඳින ගනිමි දික්තියක් ඇති වෙනවා ආභව තමා නැතයි හැඳින ගනිමි සත්‍ය වශයෙන් මිස්තර වශයෙන්ම දික්තියක් ඉරදෙනවා තමාන වූ මමම තමා හැඳින ගමි සත්‍ය වශයෙන් මිස්තර වශයෙන් හොට දික්තියක් උපදිනවා එහෙමත් නැත්නම් එයාට හිතෙනවා මේ වචන ප්‍රකාශ කරන නিত্য සදාකාලික නොපරණ සුළු ඒ කෙනෙක් ඉන්නවා කියන එක. මහණෙනි මේ දික්ටි ගතේ. දික්ටි කාන්තාරය. දික්ටි සංගෝජනියයි කියලා වෙයි. මහණෙනි දික්ටි සංගෝජනයෙන් සංගතු අසුතවත් පෘථග්ජන තෙමි. ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන්, ශෝකයෙන් වැළකීමෙන්, කාය දුකෙන්, මානසික දුකෙන්, දැඩි ආයාසයෙන් නොමිදේ. සීළු සසර දුකින් නොමිදේයි කියන්නේ. මහානි ආරයන් දක්නාසුළු ආර්ය ධර්මයේ දක්ෂ ආර්ය ධර්මයේ මොනවට හික්මුණු සත්පුරුෂයන් දක්නාසුළු සත්පුරුෂ ධර්මයේ දක්ෂ සත්පුරුෂ ධර්මයේ මොනවට හික්මුණු සුතව තාර ශාวกතෙමි මෙනෙහි කළ යුතු ධර්ම දනි මෙනෙහි නොකළ යුතු ධර්ම දනි එතෙම මෙනෙහි කළ යුතු ධර්ම දනි මෙනෙහි නොකළ යුතු ධර්ම දනි යම් ධර්මයක් මෙනෙහි නොකළ යුතු නම් ඒ ධර්ම මෙනෙහි නොකරේ යම් ධර්ම මෙනෙහි කළ යුතු නම් ඒ ධර්ම මෙනෙහි කරයි. මහණෙනි යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මෙනෙහි නොකළ යුතු ඒ ධර්මය කවරදයක්ද? මහණෙනි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන ඔහුට නූපන්නා වූ කාමාශ්‍රය උපදීද? උපන්නා වූ කාමාශ්‍රය වැඩේද? නූපන්නා වූ භවආශ්‍රය උපදීද? උපන්නා වූ භවආශ්‍රය වැඩේද? නූපන්නා වූ අවිද්‍යාශ්‍රය උපදීද? උපන්නා වූ අවිද්‍යාශ්‍රය වැඩේද? මොහු නැයි යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මෙනෙහි නොකළ යුතු ඒ ධර්මය වේ. මහණනි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරේ නම් මෙනෙහි කළ යුතු ධර්ම කවරද? මහණනි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන ඔහුට නූපන්නා වූ කාමාශ්‍රය නූපදීද? උපන්නා වූ කාමාශ්‍රය ප්‍රහීන වේද? නූපන්නා වූ භවආශ්‍රය නූපදීද? උපන්නා වූ භවආශ්‍රය ප්‍රහීන වේද? නූපන්නා වූ අවිද්‍යාශ්‍රය නූපදීද? උපන්නා වූ අවිද්‍යාශ්‍රය ප්‍රහීන වේද? මොහුව නැයි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කෙරේ නම් මෙනෙහි කළ යුතු ඒ ධර්මය වේ. ඔහුට මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි නොකිරීම මෙනෙහි කළ යුතු ධර්මයන් මෙනෙහි කිරීම නූපන්නාශ්‍රයොත් නූපදිත් උපන්නාශ්‍රයොත් ප්‍රහීන වේද? මේ දුකයි නුවණින් මෙනෙහි කරයි. මේ දුක්ඛ සමුදයයි නුවණින් මෙනෙහි කරයි. මේ දුක්ඛ නිරෝධයයි නුවණින් මෙනෙහි කරයි. මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදායයි නුවණින් මෙනෙහි කරයි. මෙසේ නුවණින් මෙනෙහි කරන ඔහුගේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන තුන් සංගෝචනය ප්‍රහීන වේද? මහණෙනි මෝ දර්ශනීය පහකල යුතු ආශ්‍රයෝයයි කියන ලැබෙයි. ඒක වැරදියට ඔය ට්‍රාන්ස්ලේට් කරලා දිනවා සෝවාන් මඟින් කියලා. එතකොට ඔය සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන එක සෝවාන් ඵලයෙන් නැති වෙනවා කියලා කිව්වට තවත් ඉස්සරහට යනවා ඒක. එතකොට ඒ ලෙවල්ස් වලදී තින් ඇති වෙන්නා වේ කොටස් වෙනස්. එතකොට දැන් මේ දැන් අපිට පේනවා මේ ආශ්‍රයම් මොකෙන්ද නැති වෙන්නේ. දුකයි, දුක්ඛ සමුදයයි, දුක්ඛ නිරෝධයයි, නිරෝධගාමිනී ප්‍රතිපදාවයි. එතකොට ඔය මෙනෙහි කිරීමෙන් තමයි ආශ්‍රයම් කියනවා නැති වෙන්නේ. අර සතර ආහාරයකෙත් ඒ ওই විදිහටම තමයි ඒක තියෙන්නේ. එතකොට දැන් ඉතින් මේද සූත්‍රය ඉතුරු ටික සාකච්ඡා කරන් බලන්න ඉස්සෙල්ලා අපි මේ ඩයග්‍රම්ස් වලට ගිහිල්ලා මේ කිව්ව කාරණා ටික අපි බලමු. අපි පළවෙනියෙන්ම අගනිට්ට බ්‍රහ්මලෝකේ රහතන් වහන්සේලාට කෘතඥතාවය පළ කරන මේ ධර්මය අපිට ලබා දුන්නට අපි දෙවෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට මේකේ මේ පෙන්වන්නේ මේ දැන් පෙන්නවා මේ දික්ටි 6ක් ගැන නේද? එතකොට මේ දික්ටි 6 එකක් තමයි අත්තිමේ අත්තා. ඒ කියන්නේ වේදනාව තමා කියලා ගන්න. ඊට පස්සේ දැන් වේදනාව තමා කියලා ගත්තාම වේදනාව නැතුණාම තමා නැතියි කියලා ගන්නව නේද? වේදනාව නැති වෙච්ච ගමන් තමා නැතියි කියලා ගන්නවා. ඒක තමයි මේ පෙන්වන්නේ. නැති මේ අත්තා. ඊළඟට තුන්වෙනි කාරණයට එනවා. අත්තනාව අත්තානං සංජනාති කියලා. ඒ කියන්නේ මේ රූපය කියන එක සහ වේදනාව දෙකම එයා අත්තා කියලා ගන්නවා රූපයයි වේදනාව. හතරවෙනි කාණයට පෙන්නනවා අත්තනාව අනත්තානම් කියලා. එතකොට මෙන්න මේ අවස්ථාවේදී ඕගලන්ට පේනවා මේ එයා මේ රූපය අත්තා කියලා ගන්නවා. හැබැයි වේදනාව අත්තා කියලා ගන්නේ නැහැ. දැන් ඔය හතරවෙනි ධානතලයේ තියෙනවා අසංකීය සත්‍යෝ කියලා කට්ටිය. ඒ අසංකීය සත්‍යෝ කල්පනා කරලා තියෙන්නේ මේ නාම කොටස තියෙනවානේ. මේ වේදනා සංඥා ඒ වගේ විඥානයේ තියෙනවා ඒ කොටස. ඒක තමයි සෞතු කැලල. රූප කැලල හොඳයි. එතකොට ඒගොල්ල සප්‍රෙස් කළා මයින්ඩ් එක. මයින්ඩ් එක සප්‍රෙස් කළා ෆෝම් එක විතරක් ඇතුව. එතකොට අපි හිතනවන්නේ ඕගන්ට ප්‍රශ්න තියෙන්නේ. එතකොට අන්න ඒ වගේ ජීවිතයක් ඒගොල්ල ඒ ගත කරනවා. අන්න ඒ වගේ අය තමයි මෙතන මේ කතා කරන්නේ. ෆෝම් එක තමයි self, feeling එක not self. ඒක ගන්න නැතුව. ඊළඟට ආපහු පෙන්නනවා අනත්තා. ඒ කියන්නේ රූපය කියන එක අනත්තා. ඒ අත්තා කියලා ගන්නෝ වේදනාව. ඉතින් ඒක තමයි අර අපි අඹගෙඩිය කතාවේදී එහෙම පෙන්නලා දීලා තින්නේ. අඹගෙඩිය අනත්තා. අඹගෙඩිය කාලය තියෙන වේදනාව අත්තා කියලා ගන්න එක තමයි පස්වෙනි කාරණේට තියෙන්නේ. ඊළඟට හයවෙනි කාරණේට පෙන්නනවා මේ වචන කතා කරන ප්‍රකාශ කරන විඳින මම නিত্য සදාකාලික නොපෙරන සුළුයි කියලා ඒ විදිහට ගන්නවා. දැන් උතන පේනවා අපිට මේ දැන් උදාහරණ අපි පෙන්නලා දීලා තිනවා අර මේ සර්ෆ් බෝඩ් එකේ ඉන්නා උදාහරණේ. අර සර්ෆ් බෝඩ් එක නැගලා යා නැගලා යන. එතකොට ඒ පුද්ගලයා ගන්නවා මේ විදිහට ඔය හයවෙනි කීයද. දැන් මෙතන මේ දිට්ටින් හයක් තියෙනවා. එතකොට මේ දිට්ටි හයම ඉදන් සත්‍යාවේ නිවේශ කායග්‍රන්ථය ඇතුළට ඇදෙන. දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ ඉදන් සත්‍යාවේ නිවේශ කායග්‍රන්ථයට මේ දිට්ටි ගිය ඵලියටම ඕක අපිට එනවද කියලා ඔය ප්‍රීහි විප්පයෝගයට. ඒ කියන්නේ මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ ඔයගලන්ට පේනවා එහෙම සම්බන්ධතාවයක්. මතකද අපි බැලුවා මනෝ සංචේතන ආහාරය ඉදන් ಜಾති දක්වා තිබෙන රේඛාව. ඒ කළු පාට රේඛාවට සමාන්තර රේඛා කියලා අපි බැලුවේ නේද? ඒකේ වම් පැත්තේ ලෝභය නිරූපණය කරනවා කියලා. එතකොට එහෙම සමාන්තර රේඛාවක් තමයි මේ ඉදන් සච්චේ ඉඳන් එන්නාම එන්නේ ප්‍රීහ විප්පයෝගයට. එතකොට දැන් අර දිට්ටි ඉදන් සච්චේට ඇතුළු වෙච්ච ගම අපිට ප්‍රීහ විප්පයෝගය වෙනවද? අන්න ඒක තමයි මේ ප්‍රශ්නේ කියන්නේ. උත්තරේ තියෙන්නේ ඒක එහෙම වෙන්නේ නැහැ. මේක පරාමාසයට ඇදුනා නම් තමයි ප්‍රීහ විප්පයෝගය කියන එක සිද්ධ වෙන්නේ කියන එක. එතකොට මෙතන මේ පල්ලෙහැන් ලීලක් තියෙනවා මේ අපි මේ දෙවෙනි ස්ලයිඩ් එකේ පල්ලෙහැන් ලීලා තියෙනවා. අර වත්තූපම සූත්‍රයේ 9 ස්ලයිඩ් එකේ අපි සාකච්ඡාරක් කුමකට මිච්ඡා දික්තිය වූයේද කියලා. ඉතින් ඒකේ අපි පෙන්නවා මේ පදුට්ටමන සංකප්පේම තමයි හේතුවයි ප්‍රත්‍යයයි වුණේ කියලා. මතකද අර විඥාන ධාරාව දෙක සසඳලා බැලුවා අගයන් දෙක ගැලුවන නිත්‍යයි. ආන්නේකින් තමයි ඔය මිච්ඡාදික්ටි කතාව කියන එක අපිට ඇති වුණේ. ඕකට තමයි දැන් පේනවා මේ මිච්ඡාදික්ටිනේ අපි මේ පෙන්වුවේ මේ ඔක්කොම දික්ටි අත්තා නේද? එතකොට ඒ ඔය ඇති වෙලා තියෙන අර නිත්‍ය කතාවේ. අන්න අර පොඩි කොළ කෑල්ලෙන් වගේ මේක ගැලුවා කියන කතාව උඩ තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. මේ දික්ටි ඇති වුණා කියන එක. එතකොට ඊළඟට අපි තුන්වෙනි ස්ලයිඩ් එකට යමු. තුන්වෙනි ස්ලයිඩ් එකේ කියන එක අපි මේ පෙන්වන්නේ මේ ජරා ධර්මයේ කියන එක. එතකොට මේ ජරා ධර්මයේ කියන එකයි මෙතන අපි පෙන්වන්නේ. ජරා ධර්මයේ කියලා කියන්නේ මොකද්ද? රූපයත් රූපය නිසා මම පවතිනවා යන දිට්ඨිය බෙදීම. ඔන්න ඕක තමයි ජරා ධර්මයේ කියන්නේ. දැන් මේ රූපයත් එක්ක ඔයගලන්ට තියෙනවනේ එකක්. මේක නිසා මම ඉන්නවා කියලා නේද? මේක පවතිනවා කියලා. එතකොට ඔන්නේ දිට්ඨිය බෙදුනහම තමයි ඔය ජරා ධර්මයේ කියන එක තියෙන්නේ. රූපයත් රූපය නිසා මම පවතිනවා යන දිට්ඨිය බිඳීම රූපයේ ජරා ධර්මය. ඒක තමයි රූපයේ ජරා ධර්මය කියන්නේ. ඒතර ඕගලන්ට පේනවා මෙතන මේ බෙල් ෂේප් කර්ව් එකක් ඇඳලා තියෙනවා. ඒක ABC කියලා අපි ලකුණු කරලා තියෙනවා. එතකොට මේ ඒ වගේම ඕගලන්ට පේනවා මේ විඥානේ ඉඳන් කොළපාටට මේ රේඛාවක් ලකුණු කරලා තියෙනවා පරාමාස කාය ග්‍රන්ථයේ. අපි යන්නේ එතෙන්ට ලියලා තිනවා අර පදුට්ටමන සංකප්පේ. මතකද අර නිට්ටයයි කියලා කිව්වේ? යන්තම් ධාරාව ගැලුවා නම් ඔන්න පදුට්ටමන සංකප්පේ. දැන් මෙතන මේ අකුරු දෙකත් කොළපාටින් ඉන්න තියෙන්නේ ඒකට සම්බන්ධ වෙනින්දා තමයි. එතකොට ඔය A වල ඉඳන් B වලට ගියා නම් ඔන්න ඕක අපි ಜಾතිය වශයෙන් සලකනවා. මේ ABC වලින් පෙන්වන්නේ බලන්න අර විඥානය හට ගන්නකොට අන්න තමින්ට අර ඇති වෙනවා වේදනාව. දැන් මං කැකිරි මාළුවක් කනකොට මට වේදනාවක් තියෙනවා යම් කිසි ආකාරයකට. දැන් ඉතින් මං ඒ වෙලාවේදී ඒක පළවෙනි රවුම. දැන් දෙවෙනි රවුම වෙනකොට මං ගේනවා මගේ බෙස්ට් එක. පොඩි කාලේ කාපු එක කොහොමද කියලා මම අරගෙන එනවා. ඉතින් B කියලා අපි දැන් මේ බෙස්ට් එකයි කියන එක ගන්න නෙමෙයි. හැබැයි ඒක හොඳට ගැලපෙන. තමන්ගේ හොඳම එක තමයි මෙතනින් අරන් එන්නේ. මානියෙන් ඒක ගේන්නේ. එතකොට දැන් මේක සම්බන්ධයි මේ පදුට්ට පණ සංකල්පේ. මේ ධාරාව ගැලුවා. අන්න ඕක තමයි මේ ಜಾති කතාව කියන එකේ තියෙන්නේ. ඒ ඉඳන් B වලට ගියා කියන්නේ. දැන් අපි හිතන්න බලන්න වතුර පාරක් ගලාගෙන එනවා නම් ඕගලන් ගෙදෙට ටැප් එකකින් හරි වතුර එනවා නම් පළවෙනි දවසකට ওই වතුර අඩු වෙනවා. පළවෙනි දවසට වතුර වැඩි වෙනවා. අඩු වුණත් දුකයි වැඩි වුණත් දුකයි. අඩු වුණාම අයියෝ අද ඊයේ වගේ වතුර එන්නේ නැහැ කියලා දුකයි. වැඩි වුණාම දුකයි. මොකද? වැඩි වුණාම එන්නේ රොඩු මඩ. වැඩියෙන් එන්නේ රොඩු මඩ කියන එක තමයි තියෙන්නේ. දෙකම දුකයි. එතකොට විඥාන ධාරාවේ යම්කිසි වෙනසක් දැන ගැනීමක් වෙනවාද මේක දුකයි. අර වතුර පාර වගේ හිතන්න විඥාන ධාරාව. විඥානය නිතරම ස්ට්‍රීම් එකක්. වතුර පාර වගේ හිතන්න. එතකොට මේකේ වෙනසක් දැනගත්තා නම් මේක දුකයි. ඒ දුක්ඛය කියන එක විඥාන කායේ සටහන් වෙනවා. ඊළඟට මේ B වල ඉඳන් C වලට යනවා කියන එක අන්න ඒක ජරාව ලෙස වටහා ගන්න ඕන. A වල ඉඳන් B වලට ಜಾති, B වල ඉඳන් C වලට ජරාව. පේනවද මේ කොළපාට රේඛාව? මේ කොළපාට රේඛාව දික් කරාම ඇවිල්ලා තියෙන අපි රතු පාටින් ලියලා තියෙන ජරාව. අන නිත්‍යයි කියලා ගත්තා වුණා මේ පැත්තට තමයි යන්නේ නේද? එහෙමනම් B වල ඉඳන් C වලට ඒක තමයි අපි මේ රතු පාටින් 100 අකුරක් ලියලා තියෙන්නේ. ඒ පැත්තට ගියා කියන්නේ ජරාව ලෙස සලකන්න ඕන. එතකොට ওই තුන්වෙනි දැන් මේ වෙනකොට රවුම් තුනක් ඇවිල්ලා. පළවෙනි රවුම් අන්න එක පාටම මේක රසයක් දැනෙනවා, වේදනාවක් දැනෙනවා. B වල එනකොට මගේ මනසෙන් ගේනවා මාන්නෙන් කරකවල ලොකු මගේ බෙස්ට් එක. දැන් ඉතින් ગેප් එකක් තියෙනවා. ඒතර ગેප් එක තියෙනවා නම් දැන් B වල ඉඳන් C වලට යනවා කියලා කියන්නේ. ඉතින් එහෙමනම් අපිට පේන මේ තුන්වෙනි රවුමේදී අපි සුඛයි කියලා C කියන්නේ තුන්වෙනි රවුම. අපි සුඛයි කියලා අරගෙන තියෙනවා. අපි අරගෙන තියෙන්නේ මොකද්ද? දෝමනස්සේ. අර ગેප් එක වෙනසක් ඇති වුණා කියන එක. අන්නේ දෝමනස්සේ චිත්තයේ සටහන් වෙනවා. ඒතර දුක්ඛේ විඥාන කායේ සටහන් වෙනවා. දෝමනස්සේ කියන එක චිත්තයේ සටහන් වෙනවා. ඉතින් මේක මේ පල්ලෙහන් ලීලා තියෙනවා. මෙතන මේ පෙන්වන්නේ ඒ කියලා කිව්වහම සංස්කාරපච්චය විඥානං. B කියලා කිව්වහම විඥානපච්චය නාම රූපං. ඊළඟට C කියන එක නම් ඔකේ ලියලා නැහැ. C කියලා කියන්නේ ඒ සලාය නාම රූපච්චය සලායතනං කියන එකයි. සංස්කාරපච්චය විඥානං, විඥානපච්චය නාම රූපං, නාම රූපච්ච සලායතන කියන එක තමයි C. එතකොට රවුම් තුනයි ABC කියන එක. එතකොට එහෙමනම් දැන් අපි ඉගෙන ගත්ත ජරා ධර්මයේ කියන්නේ රූපේ නිසා මම පවතිනවා කියන දිට්ඨිය බෙදලා. එතකොට ඊළඟට අපි බලනවා මේ ව්‍යාදි ධර්මයේ කියන එක. මේ ව්‍යාදි ධර්මයේ කියලා කියන්නේ ඔය නිත්‍යයි කියන සංකල්පයේ බෙදලා. දිට්ඨිය බෙදුනහම ජරා ධර්මය. සංකල්පයේ බෙදුනහම ව්‍යාදි ධර්මය. දැන් මෙතන පෙන්වන ඕගලන්ට කාරණා කොළපාටින් ඇරෝස් දෙකක් දාලා තියෙනවා. එතකොට මේ කොළපාට ඇරෝ එකේ තියෙන්නේ අර නිත්‍යභාවය නේද පළවෙනි එකේ. පදුට්ට මන සංකප්පේ කියලා කිව්වා. මේ තුන්වෙනි එකෙත් අපි ලකුණු කරලා තියෙනවා නිත්‍යයි කියලා. එතකොට මේ 1යි 3යි 2ම එකයි නේද? දෙකේම තියෙන්නේ මොකද්ද? නිත්‍යයි කියන කතාව විතරයි. ඒ වගේම ආපහු පේනවා මේ 2යි 4යි ලකුණු කරලා තියෙනවා. දෙකේ තියෙන්නේ මේ සුබයි කියලා මෙහා පැත්තට ගිහිල්ලා. මතකද සුභේට නිත්‍යක කවුනා මොකක්ද එන්නේ සුඛයි කියන එක නේද? එහෙනම් මේ පැත්තට අපි කියනවා සුඛයි කියලා. පේනවද මේ ඇඟිල්ල දික් කළා තිත් වලින් පෙන්නන්නේ ප්ලෙෂර් සුඛයි කියලා. අපි මේ සංඥාවක් එතන මේ විදිහට ඇති වෙනවා. එතකොට මේ 2යි 4යි 2 මේකයි. ඒ මොකද එහෙම කියන්නේ? ඒ කියන්නේ දෙකේදී තියෙන සුභේ නිදන් සත්‍යයට ඇතුළු වුණා කියන එකයි. දෙක වෙන්නේ නැත්නම් හතර වෙන්නේ නැහැ. එතකොට මේ දෙවෙනි කාරණාවයි හතරවෙනි කාරණාවේ අතර තියෙන වෙනස මොකද්ද? පුණු පුණා ස්පර්ශ කිරීම. කට්ලට් තිනවා කියලා දැකපු ගමන් සුබයි. ඊට පස්සේ ඉතින් අපි නැවත නැවතත් මට ස්පර්ශ කරන්න පුළුවන් නම් අන්නේ නිත්‍ය එක්කවල තමයි මේ හතරවෙනි එක සුබයි කියලා ඇවිල්ලා තියෙන්නේ. එකවර ස්පර්ශ කළා ද අපි රිපීටඩ්ලි දිගටම ස්පර්ශ කරනවාද කියන එක. එහෙනම් 2යි 4යි 2 මේකයි කියන එක පේන. එතකොට දැන් මේ අවස්ථාවේදී අපිට පේනවා අපිට තියෙනවා මේ ජරා ධර්මයේ කියන එක ඇති වෙනවා. ඒ කියන්නේ සුඛය කියන එක දැන් පේනවාද මේකේ පරාමාසගත වීමක් කියන එක තියෙනවා. මේ සුඛය පරාමාසගත වෙනකොට අපිට ජරා ධර්මයේ සිද්ධ වෙනවා. නමුත් අපි ඒක අත්තා කියලා ගන්නවා. සුඛය ආව ඒක අත්තා කියලා ගන්නවා. අත්තායයි කියලා ගන්න එකම රෝගයක්. මේක ලියලා තියෙනවා. පෙටකොව්වේ දේශේ සිංහල පොතේ පිටුව 36 ඒකේ පෙන්නන රොගං වදති අත්තතෝ කියලා. එහෙම නැත්නම් රොදං වදති අත්තතෝ කියලාත් කියනවා. ඒ කියන්නේ අත්තායයි කියලා කියන එක ගැනීම තමයි රෝගය. ඒකම තමයි රෝගය. එතකොට එහෙනම් තුන්වෙනි රවුම අපි තව ටිකක් එහාට යනකොට 6වෙනි ස්ටෙප් එක වෙනකොට අපිට ව්‍යාධි ධර්මී කියන එක සිද්ධ වෙලා තියෙනවා. ඒ ව්‍යාධි ධර්මයේ රූපය නිසා ඇති වෙන ව්‍යාධි ධර්ම. දැන් බලන්න අපි ඉතින් ඉස්සෙල්ලා කිව්වා තුන්වෙනි රවුමේ 3 ජරා ධර්ම. දැන් ස්ටෙප් එක 3 කියනකොට ජරා ධර්මයේ කියන එක එනවා. 6 වෙනකොට අන්න ඉතින්දී අපිට ව්‍යාධි ධර්මයේ කියන එක ඇති වෙනවා. එතකොට මතක තියාගන්න තියෙන එහෙමයි. 3 ජරා 6 ව්‍යාධි. ඒ ස්ටෙප් වයිස්. එතකොට තුන්වෙනි රවුමේදී 3ේදී අපි කිව්වේ රූපේ කතාව. නේද? දැන් ඊට මෙතන අපි කතා කරනවා තුන්වෙනි රවුමේදී 6ේදී ඒ රූපය නිසා ව්‍යාධි ස්වභාවය. ඇයි ඒ? අපි අත්තා කියලා ගත්තා. අත්තා කියලා ගත්තට පස්සේ තමයි 6 වෙන්නේ. මේ 3 5 වුණා. ඊළඟට 3 6. ඒතර අත්තා කියලා ගැනීමම තමයි රෝගී කියලා කියන්නේ. දැන් අපිට පේනවා මෙහෙම දෙයක්. 3 3 රූපේ ජරා. රූපය නිසා පවතිනවා කියන දිට්ඨිය බෙදලා තියෙනවා. ඉතින් ඒක පරාමාසයට ආවා. පවතිනවා කියන සංකල්පයේ බිඳුණා. සංකල්පයේ බිඳලා 3 6 ද රූපේ ව්‍යාධිය. එතකොට මතක තියාගත යුතු දේ දිට්ඨිය බිඳුණාම ජරාදර. සංකල්පයේ බිඳුණාම අපිට ව්‍යාධිය කියන එක තියෙනවා. එහෙනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. 5 වෙනි ස්ලයිඩ් එකට. මේ 5 වෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා. ඒ අපි දන්නවා ඔය ඒ 3 3 කියන එක රූපේ ජරා ධර්මයට යටත් වෙලා තියෙනවා. එතකොට 4 3 කිව්වහම අර සුඛය කියන එක පරාමාසයෙන් රවුම් 4ක් ගියා 3. මතකද පෝතලී සූත්‍රය අපි කිව්වේ අර හබල් ගානවා කියලා සුඛය මේ පැත්තෙන් එනවා නේ. ඒක පරාමාසයට එන්නේ නේ. එතකොට සුඛේ පරාමාස වෙනවා. එතකොට 4 3 දී අපිට වේදනාවේ ජරා ධර්මය වෙලා තියෙනවනේ. මතකද 3 3 දී රූපේ ජරා. ආපහු 4 රවුමට ගිහිල්ලා ස්ටෙප් එක 3 වෙනකොට වේදනාවේ ජරාව කියන එක තියෙනවා. දැන් බලන්න වේදනාව ජරාවටපත් වෙලා තියෙනකොට දැන් ඕගොල්ලන්ගේ ගෙදර අපි හිතමු මොකක් හරි එකක් කැඩිලා. ස්ටයාගේස් එක ගන්න උඩ තට්ටුවට යන්න. ඒකේ ඇඳ කැඩිලා ගිහිල්ලා තියෙනවා. ඕක කැඩුනායින් පස්සේ ඉතින් ඕගොල්ලෝ ඕක ගන්න තියෙනවා ටිකක් ජරාවටපත් වුණා කියලා හැඟීමක් දැන් ඇවිල්ලා තියෙනවා නේද? මෙතන පිටිය මිනිස්සු ආවම හරි නෑනේ ආදී වශයෙන් උපදිනවා. මොකද කරන්නේ? ඔහෙති විචාවය කියලා නිකන් ඉන්නවද? නැත්තම් කල්පනා කරනවද මම ඕක හදනවා කියලා? ඔක හදනවා කියලා හිතුවාම අපි නිතරම හිතන්නේ මම ඔක හොඳට හදනවා. දැන් ඔකට ගන්නවා සාම්පල් එක. අල්ලපු ගෙදර මිනිස්සෙක් කොහොමද තියෙන්නේ? තමගේ ඥාතීන් ආදී වශයෙන් තියෙනවනේ. ඒ ගෙවල් වලට ගිහිල්ලා සාම්පල් එකක් ගන්නවා තමගේ මනසෙන් දන්නේම නැතු. ඔහොමයි අපි වැඩේ කරන්නේ. ඉතින් බැලුවම ඒක හරි නෑ. මේගොල්ලෝ ඒකත් හරි නෑ. දැන් එයා කල්පනා කරනවා මං හදනවා මේක හොඳට රත්තරන් දාලා හදනවා. හැබැයි රත්තරන් වලින් හදපු ස්ටයාකේස් එකක් දැකලා නෑ. නමුත් මෙයාගේ හිතේ තියෙන යන්නේ එහෙමයි. හොඳම එකක් කරනවා කියන මොනෝග තමයි අපේ මනසේ තියෙනා වූ තුච්ච ස්වභාවය වගේ එකක් ඔය. කිසිම එකකින් Tamanට ගන්න බෑ මේක. නමුත් මනස හිතන්නේ විඥානේ මේක හොඳම එකක් අපි කරනවා කියලා. එතකොට දැන් එහෙමනම් අපි මොකද කරන්නේ? අපි 4 4 වෙනකොට අන්න Tamanගේ තියෙන ස්ටයාකේස් එක 7 4 කිව්වම පලාසෙන්නේ. අතන කඩනවානේ. එතකොට තමන්ගේ තියෙන එක පලාස කරලා අන්න ಜಾති ඇති කරගත්තා. ඒ කියන්නේ මේ රූපේපා වෙන රූපයක් කියලා තමන් ඒක ගත්තා. දැන් 4 3ේදී අපි කිව්වා මෙතන මේ ව්‍යාධිය කියන එක අපේ තියෙනවා. වේදනාවේ ජරා ධර්මයේ සිද්ධ වෙලා තියෙනවා. 4 4ේදී හැදුවා නම් ඒක ඉස්සෙල්ලා අපි මැරෙන්න එපා කොහේදී හරි. නේද? ආන්න ඒක බලන්න අර බෙල් ෂේප් කර්ව් එකත් එක්ක. දැන් බලන්න මෙතන රවුන්ඩ් 3ක් ගියා. 4 4 වෙනකොට ඕගොල්ලෝ තව එකක් හදාගත්තා. මේ වගේ කර්ව් එකක් හැදුවා. මේක හොඳ නෑ කියලා මේ රූපය අල්ල විසිකරලා වෙන රූපයකට ස්ටයාකේස් එක ගත්තා. එහෙමනම් හතරේ හතරේදී ජාතිය වෙන්නම් ඊට ඉස්සෙල්ලා අපි මරණය කියන එක සිද්ධ වෙලා තියෙන්න ඕන. විඥානේ කොහෙද යරි මෙතනින් මැරලා ගිහින් තියෙන්න ඕන. එතකොට ඉතින් ඒ මැරලා ගිහිලා කියලා කියන්නේ හතරේ දෙක. හතරෙන් රවුම දෙක. ඒක තමයි මරණය කියන එක. හැබැයි දෙක කියලා කියන්නේ නිත්‍යයි. නම් පෝතලී සූත්‍රයේ අදත්තාදානෙ එහෙම ගත්තාම ඒක දෙවෙනි ස්ටෙප් එකට ඇවිල්ලා තියෙනවා. අපි ස්පෙෂල් එකේ ඔබ පෙන්නලා තියෙනවා. ඒක නිත්‍යයි. එහෙනම් අපි නිත්‍යයි කියලා අරගෙන තියෙන්නේ මොකද්ද? විඥානේ මරණය. විඥානේ මැරෙනවා අපි කියනවා නිත්‍යයි කියලා. හරි මෝඩයි නේද? අන්න ඒකයි මේ තියෙන්නේ. එතකොට දැන් ඒක බලන්න හතරේ දෙක කියන එක. ওই ධර්මයේ ඔක තීරුම් ගන්න වෙන දෙයක් ඇත්තේ නැහැ. ලොකුවට හිතන්න යන්න එපා. බෙල් ෂේප් කර්ව් එකම හිතන්න. මෙතන මේ කල්පනා කළා මේක මැරලා ගියා නම් ජරාවටපත් වුණා නම් ස්ටයාකේස් එක කැඩුණා නම් මම හොඳ එකක් හදනවා කියලා හිතනවා. එතකොට එහෙමනම් මම අර රත්තරන් වලින් හදනවා වගේ කියලා මම ඔන්න එහෙනම් විඥානේ පිහිටෙව්වා. රත්තරන් වල හරි. එහෙමනම් හතරේ හතරේදී જાති මේක පලාස ගන්න මේක කරන්නේ. ඒටි ඉස්සෙල්ලම මැරලා තියෙනවා. මැරලා තින්නේ හතර දෙක. කියන එකයි තියෙන්නේ. ඊළඟට හතරේ හයේදී වේදනාවේ ව්‍යාධිය කියන එක සිද්ධ වෙනවා. හතරෙන් හය කියන එක වේදනාවේ ව්‍යාධි ධර්මයේ කියන එක සිද්ධ වෙනවා. ඉතින් අපි ඒක මෙතන ලියලා තියෙනවා. ආන්න එක තමයි අප්‍රියේ සම්පයෝගයේ කියන එක. වේදනාවේ ව්‍යාධිය. වේදනාවේ ව්‍යාධිය කියන්නේ ව්‍යාධිය කියවනම් නිතරම සංකල්පය බෙදිලා. ඒ කියන්නේ වේදනාවයි වේදනාවත් එක්ක මට ඉන්න පුළුවන් කියන සංකල්පය බෙදීම. මතකද? රූපයයි රූපයත් එක්ක මට ඉන්න පුළුවන් කියන දිට්ඨිය බිඳුනාම ජරාදර. ඒතර වේදනාවටත් ඒ අර්ථය තියෙනවා. දිට්ඨිය බිඳුනා එකක් සංකල්පය බඳුනහම ව්‍යාධි ධර්මයේ කියන එකට ඇවිල්ලා තියෙනවා. ඒක තමයි අප්‍රිය සංපයෝගය කියලා කියන්නේ. ඊළඟට අපි බලමු ඉතුරු කාරණා ටිකත් බලමු. 6 වෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා. දැන් අපි බලාගෙන ආවා 4 6 දක්වා. එතකොට දැන් 4 5ට මොකද වුනේ? 6ට යන 4 6 4 6ට ගියා නම් 4 5ට මොකද වුනේ? දැන් ඒකට බලන්න මෙන්න මේ ධර්මය. ඔගොල්ලෝ දන්න ඔය තයෝදම්ම සූත්‍රය එහෙම පෙන්නනවා මේ අත්තා කියලා ගත්තාම මෙතන මෝහය කියන එක ඇති වෙනවා. එතකොට දැන් ඉතින් අත්තා කියලා ගත්තනම් ඉතින් ඒකනේ අපි ව්‍යාධිය ඇති වෙන්නේ. රෝදං වදති අත්තතෝ කියලා කිව්වේ නේද? එතකොට ඒක කියන්නේ අත්තා කියලා ගත්තාම ඉතින් අපි ඒ රෝගී බවක් කියන එක තියෙනවා. දැන් ඔගොල්ලෝ දන්න ඔය බෝල කූඩුවක් වගේ එකක් ගත්තාම රෙදි අකුලන දාන බෝල කූඩුවක් අපි මේක එකක් අකුලන්න බෑනේ උඩ එක අකුලන්න බැරි. ආන් ඒ වගේ මේ පෙන්නන්නේ. කැලි දෙකක් මේ තියෙන්නේ නේද? එතකොට එහෙමනම් මෙතනින් අපිට අත්තා කියන එකට මේ මෝහයට ගියා නම් අපිට පේනවා මේ ඒ අත්තා කියන එක මේක දිගේ යම් පිච්චන් නඩබති සම්පි දුක්ඛය කියන එකට ගමන් කරනවා. එකක් බැස ගන්න බෑ අනිත් එක මේ එකත් ඇතුල් වෙන්නේ නැතුන. එහෙමනම් යම් පිච්චන් නඩබති සම්පි දුක්ඛය තුල තියෙන අත්ත සංඥාව. අත්ත සංඥාව ඇතුළත් වෙලා තියෙනවා ඒක. ඉතින් ඒකනේ අපි කියන්නේ අර ව්‍යාධියටපත් වෙච්ච පුද්ගලයා කල්පනා කරනවා අනේ අපි ව්‍යාධියටපත් වෙන්නේ නැත්තම් කියලා. දැන් තව මිනිස්සෙක් ව්‍යාධියටපත් වුණා. තමන්ගේ නෙමෙයි. පේනවද? ඒ අර්ථ දැක්වීම ඒක තියෙනවා. මොකද අත්තකින් එක තමයි මේක ඇතුලේ තියෙන. යම් පිච්චන් අලබිත සම්පි දුක්ඛය තුල. ඊළඟට මෙතන පෙන්වනවා මේ 4 7 කියන එක. ඒ කියන්නේ ප්‍රියේහි විප්‍රයෝගය. ඉතින් ඒ කියන්නේ අපි මොකකින් හරි සෙපරේට් වෙලා තියෙනවා අර බබා වගේ රූපයක් තිබුණා. ඒ බබා වගේ රූපයෙන් අපි වෙනස් වෙන් වුණා කියන එක තියෙනවා. ඉතින් හැබැයි මතක තියාගන්න 7 කියලා කියන්නේ නන්දිය. 7 වෙනි ස්ටෙප් එක කියලා කියන්නේ ඒ නන්දිය. ඉතින් මලාට පස්සේ ඉපදෙන්න තියෙන කැමැත්ත කියන එක ඒකේ තියෙනවා. ඊළඟට 5-3 කියලා කිව්වහම සංඥාවේ ජරාව. ඒ කියන්නේ නිත්‍යයි කියන ගත්ත සංඥාව වෙනස් වෙලා තියෙනවා. 5 වෙනි රාවුම 3 වෙනි ස්ටෙප් එක කියන එක. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්. මේ 5 වෙනි තව මේ සංඥාව ජරා කියන එක. ඕගලන්ට පේනවා දැන් මේකට ඉස්සෙල්ලා මේ ජරාව එන්න ඉස්සෙල්ලා මේ 4 7 හැම වෙලා නේද? 4 7 වෙලා නේ. 5 3 වෙලා තියෙන මේ රවුම් කරකෝගෙන යනකොට මේ පෙන්වන්නේ මේ ඊළඟට. එතකොට මම මොකක් හරි එකක් ප්‍රියයි කියලා ගත්තා. හිතන්න බලන්න. මගේ පැත්තට හුලම් පාරක් එනවා. මං දන්නවා මේක හරි සපයි මේක ප්‍රියයි කියලා. මේ හුලම් පාර දැන් අනිත් පැත්තට නම් යන්නේ මගේ පැත්තට නෙමෙයි අනිත් පැත්තට යන්නේ. ඒතකොට මට තේරෙනවානේ මං ප්‍රියයි කියලා ගත්ත එක වෙනස් වෙලා කියලා. මගේ පැත්තට එනකොට මම නිත්‍යයි කියලා ගත්ත නම් අනිත් පැත්තට යනකොට මට ඒක වෙනස් වුණා කියන එක තියෙනවා. ඕගොල්ලෝ දන්නවා මේ මොහොතේ වතුර පාර මෙහෙම වැටෙනවා කඩාගෙන. වැටිච්ච ගමන් ඕක එකපාරටම ෆ්ලැට් වෙනවද හරියටම? නෑ නේ. එක රැල්ල බිඳුනායින් පස්සේ ඒක පොඩ්ඩක් නිකන් කොත වගේ පොඩ්ඩක් තියෙනවා. දැන් ඕක පේනවද මේ වතුර පාරේ කෑලි දෙක එකක් එනවා මුහුදු වෙරළ පැත්තට අනිත් එක යනවා මුහුදු පැත්තට. එහෙම නියන්නේ. දැන් බලන්න මෙන්න මේ වතුර පාරට දැන් අනිත් පැත්තට දැන් තමන් ඉන්නේ වෙරළ පැත්තේ. තමන්ට පේනවා දැන් වතුර පාරක් ඇවිල්ලා ඊළඟ රැල්ල ඇවිල්ලා මේ අනිත් පැත්තට යන එකට වැටුණාම මොකද වෙන්නේ? ඒකත් යනවා අනිත් පැත්තට. අර සුනාමි එකේම අනිත් පැත්තට ඇදගෙන යන්නේ. ආන් ඒ වගේ ඒ පැත්තට යනවා. ඒතකොට මේ පැත්ත නේද ඕගොල්ලෝ නිත්‍යයි කියලා ගත්තනම් අනිත් පැත්තට ගත්තාම සාමාන්‍යයෙන් හිතන්නේ අනිත්‍යයි කියන එක නේ. නමුත් නෑ. අපි ගන්නෙ නිත්‍යයි. ඇයි? මේක බිඳුනේ නෑනේ. මේක තාම දුවනවානේ. මෙහාට ආව දැන් අනිත් පැත්තට යනවා. දැන් ඉතින් තමන්ගේ කල්පනාව තියෙන්නේ ආයෙත් එයි. අන්න ඒ අර්ථයයි තියෙන්නේ. එතකොට මේක රිවර්ස් වෙලා අන්න ඒක තමයි මේ පෙන්වන්නේ මේ ජරාව ධර්මයේ කියන එක මේ සංඥාවේ ජරාව. මගේ පැත්තරම ගලනවා නම් තමයි මට ඒක හොඳ. හැබැයි අනිත් පැත්තට ගිහිල්ලා. හතේ හත කියලා කිව්වම උපායාසය. ඉතින් අපි දන්නවා අර කෝධ උපායාසය එහෙම බැලුවේ මතකද? එතකොට මේ පුද්ගලයාට මැරිච්ච මනුස්සයාට දැඩි වෙහසක් තියෙනවා කියන එක තියෙනවා. කොයි ආකාරයට ජීවත් වෙන්න හිතුවත් ව්‍යාධිය නිසා මැරලා වැටෙනවා. පෝතලිය සූත්‍රේ නේද? පළතුරු ගෙඩිය කාලේ ඉන්න බෑ. පුළුවන් කමක් ඇති වුණේ නෑ. අර පල්ලෙහැන් කෙනෙක් ඇවිල්ලා මරනවානේ. එතකොට මෙන්න මේ කාරණා ටික අපි ලකුණු කරලා තියෙනවා මේ ස්ලයිඩ් එකේ. දැන් අපි පැහැදිලි කළා ඉස්සෙල්ලා 4-3. ඒකෙන් 4-4. ඒකට ඉස්සෙල්ලා පෙන්නවා මේ මරණය කියලා. ඉතින් මේක දැන් මේ කෙනෙකුට ටිකක් සටහනක් කරගන්නවා නම් මේක පහසුයි. මෙතන මේ 4-3 කියන එක අපි කියන්නේ වේදනාවේ ජරාව. මෙතන තියෙන්නේ. ඊට පස්සේ දැන් ස්ටයකේස් එක කැඩුණා කියලා කල්පනා කරලා ඒ පාර හොඳ එකක් හදනවා කියලා හැදුවා. අන්න ජාතිය. ඒ කියන්නේ මොකද්ද? සංස්කාර නිත්‍යභාවය තමයි ජාතිය වෙලා තියෙන්නේ. ඇයි මේක පලාස කරලා අපි වෙන එකක් ගත්තා. 4-4 දෙන්නේ කෙනවනේ. සුඛයි කියලා එහෙන් එනවා. සංස්කාර නිත්‍යයි කියලා මෙතෙන්ට එනවා. අර හබල් ගන්නවා කියන වෙන්නේ. ඒතකොට මෙතන 4-4 කියන්නේ සංස්කාර නිත්‍යභාවය තමයි ජාතිය වෙලා තියෙන්නේ. ඊළඟට දැන් අපි පෙන්නවා 4-2 කියන එක එහෙමනම් විඥානයේ නිත්‍යභාවය. ඒතර 4-2 උඩින් ලියා ගන්න පුළුවන් විඥානයේ නිත්‍යභාවය මරණීය විය කියලා. විඥානයේ නිත්‍යභාවය මරණීය විය. ඊළඟට 5-3 කියලා කියන්නේ සංඥාවේ ජරාව. සංඥාවේ ජරාව. පිටියක මතක තියාගන්න පහසු වෙනවා. නිට්ටයයි කියලා ගත්ත සංඥාව වෙනස් වී ඇත කියලා ලියාගත්තාම. නිට්ටයයි කියලා ගත්ත සංඥාව වෙනස් වී ඇත. ඒ කියන්නේ 4-7 වෙලා නේ. අප්‍රියේ සම්පයෝගේ එහෙම වෙලා තියෙනවා. එතකොට 4-5 යටින් අපිට ලියාගන්න පුළුවන් අත්තායයි ගැනීම මෙහි ඇත කියලා. අත්තායයි ගැනීම මෙහි ඇත. ඊළඟට 4-6 යටින් ඕගලන්ට ලියා ගන්න පුළුවන් වේදනාවේ ව්‍යාධිය. එතකොට ඒකේ වරහණක් ඇතුලේ දා ගන්න මේ සංකල්පේ බිඳුනා කියලා. එතකොට ටිකක් මතක හිටිනවන්නේ නේද? ඊළඟට මේ 4-7 යටින් කෙනෙකුට ලියා ගන්න පුළුවන් අර බබාවගේ රූපයෙන් වෙන් වුණා. බබාවගේ රූපයෙන් වෙන් වුණා. ඒ වගේ රූපයකින් ඉන්න කැමැත්ත. මේ 7 කියලා කියන්නේ නන්දි. එතකොට ඒ කියන්නේ මලාට පස්සේ ඉපදීමට ඇති කැමැත්ත. එතකොට 7-7 අපිට ඒක යටින් ලියා ගන්න පුළුවන් මරණු මනුස්සයාට දැඩි වෙහසක් තියෙනවා කියන එක. මරණු මනුස්සයාට දැඩි වෙහසක් ඇත. එතකොට දැන් මේ අපේ මේ භාවනාව පළවෙනි භාවනාව නෙමෙයි, මේ පළවෙනි භාවනාවේ කොටසක් වශයෙන්. ඒ කියන්නේ මේවා ඇත්තෙම කියනවා නම් මේ ස්ලයිඩ්ස් දෙකක් තුනක් තමයි එක දවසකට භාවනා කරන්න ඕනේ. එතකොට අර හොඳට වැදෙනවා. එතකොට මේකේ අඩුවානේ මේ ස්ලයිඩ් එක නිකන් ස්කිප් කරන්න පුළුවන් ස්ලයිඩ් එකක් නෙමෙයි. මේකේ අනිවාර්යයෙන්ම මෙන්න මේ කාරණාව බලන්න ඕනේ. මොකද්ද මේ 4-3 ව්‍යාධි? ඒ කියන්නේ අර ස්ටයා කේස් එක ජරා වෙලා වගේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ජරා වුණායින් පස්සේ මං කල්පනා කරනවා හොඳ එකක් හදනවා කියලා. එහෙමනම් මං පතරංග වලින් හදනවා කියලා අන්න මං ළඟ තියෙන එක පලාස කරලා ඒක කඩලා බිඳලා දාලා වෙන එකක් ගත්තා. ඒක තමයි 4-4. එහෙමනම් අර බෙල් ෂේප් කර්ව් එකත් එක්ක හොඳට කල්පනා කරනවා මෙතන මේ මම එකක් හැදුවා නම් ඒක ඉස්සෙල්ලම මැරලා තියෙන්න ඕන. ඒ මැරිච්ච තැන තමයි 4-2. හැබැයි දැන් වැඩි තියෙන්නේ 4-2 කියලා කියන්නේ අපි මේ කතා කරන්නේ 2 කිව්වහම නිත්‍යයි. දැන් අපි කියන්නේ මේ මරණය නේද? එතකොට ඒ කියන්නේ අපි මේ නිත්‍යයි කියලා අරගෙන තියෙන්නේ විඥානයේ මරණය නේද කියන එක තමන් කල්පනා කරනවා. විඥානයේ මැරෙනවා අපි මෝඩයා වාගේ එක නිත්‍යයි කියලා ගන්නවා. එතකොට ඒ කාරණාව ස්කිප් කරන්න පුළුවන් එකක් නෙමෙයි, ඒක හොඳට බලන්න ඕනේ. ඒ වගේම බැලියුතු වටිනා උදයක් තමයි මේ 5-3 අඩු ගන්න මේ දෙකවත් බලන්න ඕනේ. ඒ කියන්නේ 5-3 මෙතන මේ සංඥාවේ ජරාව කියන එක. පස්වෙනි කාරණේ 3. අර මං කියුවේ මූදු වෙරළේ කතාවෙන් උගලන්ට හොඳට මතක තියාගන්න පුළුවන්. ඕගලංගේ පැත්තට හුණක එනකොට නිත්‍යයි කියලා ගත්තනම් ඉතින් හරිනම් මේක අනිත් පැත්තට හැරිලා යනවනම් මගේ පැත්තට නෙමෙයි නම් වතුර ටික එන්නේ. ඒවනම් ඒකේ අනිත්‍ය ස්වභාවයක් තියෙනවා. නමුත් අපි මේ විදිහට නෙමෙයි සලකන්නේ නේ. දැන් අපේ ගැලීමක් කියන එක අර්ථයක් තමයි අපේ තියෙන්නේ. එතකොට මේ සංඥාවේ ජරාව ඒක නිත්‍යයි කියලා ගත්තා සංඥා වෙනස් වෙලා තියෙනවා. ඔන්නේ කාරණා දෙකවත් අඩුමතරෙන් හොඳට බලන්න ඕනේ. එතකොට දැන් අපි එහෙනම් මේ පෙන්නවා මේ ජරා ධර්මයේ, ව්‍යාධි ධර්මයේ, මරණ ධර්මයේ කියලා පෙන්නවා නේද? ඊළඟට අපි එහෙමනම් 6 ස්ලයිඩ් එකට ගිහිල්ලා ඒකේ අවසාන කොටස එතන බලමු. දැන් මෙතන මේ 6 ස්ලයිඩ් එකේ පෙන්නන්නේ මේ ආශ්‍රවයයි රවුණුයි අතර සම්බන්ධතාවය. අපි දන්නෝනේ අපි වටකරකවනවා කියලා. එතකොට කාමාශ්‍රය කියන එක ඇති වෙන්නේ මේ 4-4න් පස්සේ. හරිනේක නේද? සුඛය කියන එක පරාමාස වුණා. එහෙමනම් ඒකේ පසු සංඥාව හැටියට මේ කාමාශ්‍රයේ තියෙන්නේ. එහෙමනම් 4-4න් පස්සේ තමයි කාමාශ්‍රය. භවආශ්‍රය කියන එක ඇති වෙන්නේ 5 රවුමින් පස්සේ. මොකද අපි ලාභයි කියලා එහෙම ගත්තනේ නේද? එතකොට එතන තියෙනවා අපිට ඒ අත්තා වෙලා පස්සේ තමයි වෙලා තියෙන්නේ. එතකොට එහෙමනම් ඉතින් ඒ භවආශ්‍රය කියලා කියන්නේ අත්තා කියන එකේ පසු සංඥාවනේ. එතකොට මේක 5 රවුමින් පස්සේ. ඊළඟට 8 රවුමින් පස්සේ දැන් අපි දන්නවා අපිට ධම්ම මච්චරිය කියන එක එහෙම තියෙනවා. ඒකෙන් පස්සේ තමයි දිට්ඨි ආශ්‍රය කියන එක තියෙන්නේ. දැන් ධම්ම මච්චරිය කියන එක ඇත්තෙම ඇති වෙන්නේ 7 රවුමේදී. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් ධම්ම මච්චරිය තියෙනවා නම් දැන් මට මේ දිට්ඨි ආශ්‍රය තියෙනවා නේද කියලා. මොකද ඒකේ ගැඹුරු අර්ථයක් තියෙනවා. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ. ඒක උදාහරණයක් තමයි. දැන් අපි හිතමු ඔයගොල්ලෝ මොකක් හරි ඩිග්‍රී එකක් පාස් කරලා ඉංජිනේරින් හරි මොනවා හරි කරා. දැන් තමන් ගිහිල්ලා කියනවා ඔය ආයතනයකට මට මේවා පුළුවන් කියලා. එහෙම කිව්වට එහෙම සු ගන්නවා නෑ. ඒ අය ඉන්ටර්වියු කරලා බලනවා මෙයා ඇත්තටම එහෙම කිව්වට මෙයාට මේවා කරන්න පුළුවන්ද කියලා. එතකොට ඒ කියන්නේ මේ පුද්ගලයාගේ අර කොලේට නෙමෙයි, ඩිග්‍රී කියන කොලේට නෙමෙයි, එයාගේ සංස්කාරයන් තරගොළු අගයක් දෙන්න ඕන. ධම්මමච්චරිය තුල තියෙන්නේ මේ. දැන් කෙමිස්ට්‍රි ඉගෙන ගත්තා, ෆිසික්ස් ඉගෙන ගත්තා, ඒ වගේ තින් බුද්ධ ආගම ඉගෙන ගත්තා ආදී වශයෙන් මේ කතාවනේ තියෙන්නේ. ඒක තිබිච්ච ඵලයට හරියන්නේ නැහැ. අර සංස්කාරයන්ට අගයන් දෙන්න ඕන. එතකොට එහෙමනම් ඒක අපිට මේ 8 රවුමෙන් පස්සේ තමයි ඒක සිද්ධ වෙන්නේ කියන එක පේන්නේ. ඊළඟට අවිද්‍යා ආශ්‍රය කියන එක මේ රවුම් 10න් පස්සේ. රවුම් 10ක් ගිහිල්ලා තමයි අවිද්‍යා ආශ්‍රය කියන එක තියෙන්නේ. ඉතින් මතකද අපි පෙන්නුවා අර බෙල් ෂේප් කර්ව් එකේ AB කියන පොයින්ට්ස් දෙක. ඒ දෙක බොහොම ලඟ එන්න පුළුවන් කවදා සමාන වෙන්නේ නේ. ඉතින් ඔය අවස්ථාවේදීත් අර විඥාන ධාරාව ගලනවා. ඒ කියන්නේ අර සෙකන්ඩ් ඔපිනියන් එක හරි භාවිතා කළා. කඩේ අර වැඩ කරන ළමයා හරි කියන මාත්‍යට ඔය ෂර්ට් එක ගලපෙනවා කියලා. ඒක ඇති. විඥාන ධාරාව ගලන අර H1 H2 කියලා එහෙම අපි බැලුවේ නේද? එතකොට එහෙමනම් අපි මේ රවුණුයි ආශ්‍රයනුයි අතර සම්බන්ධතාවය පෙන්වුවා. එහෙමනම් දැන් අපි යමු 7 ස්ලයිඩ් එකට. ඒ 7 ස්ලයිඩ් එකේ ඔයගලන්ට පෙන්නනවා අර පဋාණ පාළියේ මම හොයාගත්තා කිව්ව ධර්මයේ මේ රතු පාට ඇරෝ එකෙන් ලකුණු කරලා තියෙන්නේ මේ දෙපැත්තටම යන්නේ. දිට්ඨි ආශ්‍රය තියෙනවනේ ඔයගලන්ට, අවිද්‍යා ආශ්‍රය තියෙනවා, අවිද්‍යා ආශ්‍රය තියෙනවනේ දිට්ඨි ආශ්‍රය තියෙනවා, අවිද්‍යා ආශ්‍රය තියෙනවනම් කාමාශ්‍රය තියෙනවා, කාමාශ්‍රය තියෙනවනම් අවිද්‍යා ආශ්‍රය තියෙනවා. ඊළඟට දිට්ඨි ආශ්‍රය ඉඳන් කාමාශ්‍රයට එක පැත්තකට ගිහිලා තියෙන නේද? යෙලෝ ඇරෝ එක. බවාස්වය තියෙන වෙනම, ඒකෙන් ඇති වෙනවා අවිද්‍යාස්වය කියන එක. එතකොට දැන් අපි පෙන්නවා රවුන් වලට ආශ්‍රෝ වලට සම්බන්ධයි. ඊළඟට ආශ්‍රෝ ඇතුලේ තව සම්බන්ධතාවයක් තියෙනවා. එක ආශ්‍රෝයකින් අනිත් ආශ්‍රෝයේ ගොඩනැංවීම කියන එක තියෙනවා. එහෙමනම් අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට, 8 වෙනි ස්ලයිඩ් එකට. ඉතින් මේක අපි දැන් ඉතින් දවස් 4 වැඩසටහනෙත් අපි සාකච්ඡා කරලා තිනවා වම්මික සූත්‍රයත් එක්ක. මතකද අර කාමච්ඡන්දිය කියන එක අපි පෙන්වෙන්නේ? ඒරියාස් දෙකක් සසඳලා බැලුවා. සරසංකප්පය මේකයි. සසඳලා බැලලා ඒකේ ඒ වෙනසක් ඇති වුණාම විඥානෙ පිහිටෙව්වා. ඕක හදන්න පුළුවන් කියලා හිතාගෙන නේද? අර මං කිව්වේ අර බට් ටිකක් කනකොට ලුණු මිරිස් චුට්ටක් එහෙම තිබුණාන් කියලා හිතනවා කියලා. ඒ වගේ. එතකොට ඔය ඒරියා 2 වලට අපි මේක රිෆර් කරන්නේ ආයතන භාවනාවේ දෙකේ තිබිච්ච එකට. එතකොට එතන ඒ ඒරියා 2 වලට යම් කිසි දෙයක් එකතු වෙලා තියෙන්න ඕන. ඒරියා 2 වල ඇත්තම කියනවා නම් තියෙන්නේ අර ජරා තියෙන ඒරියා එකනේ, සරසංකප්ප ඒරියා එක. මොනවද එකතු වෙලා තියෙන්නේ? එකක් තමයි ජරාවට යෑම කියන එක එකතු වෙලා තියෙන්නේ. අනිත් එක දෙවෙනි කාරණය තමයි ගති ලක්ෂණය කියන එක. personal characteristic. එතකොට මේ ගති ලක්ෂණේ මොන වෙන්ද ඇති වෙලා තියෙන්නේ? අනුසය වෙච්ච ධර්මයන්ගේ. අනුසය වූ ධර්මයන් මොන වෙන්ද ඇති වෙලා තියෙන්නේ? ආශ්‍රවයන්ගේ. දැන් අපි පෙන්නවා රවුන් සම්බන්ධ කළා ආශ්‍රවයන්ට. ආශ්‍රව අතර සම්බන්ධතාවය පෙන්නවා. දැන් පෙන්නවා ආශ්‍රවයයි අනුසය සම්බන්ධ වෙලා තියෙනවා කියන එක. දැන් එතකොට දැන් බලන්න මෙතන මේ ඩයග්‍රෑම් එක. ඔයගලන් දන්නවා මේ සුඛයි කියලා ගත්ත එකේ පසු සංඥාව තමයි කාම ආශ්‍රවය. අත්තා කියන එකේ පසු සංඥාව තමයි භව ආශ්‍රය. නිට්ටයයි කියන එකේ පසු සංඥාව තමයි දිට්ටි ආශ්‍රය. එතකොට ඒ වගේම අවිද්‍යා ආශ්‍රය කියලා කියන්නේ අත්තා කියන එකේ පසු සංඥාව. හැබැයි ඉදන් සච්චේ අනුමත කරාට පස්සේ. දැන් එතකොට එහෙමනම් අපිට පේනවා අපේ මේ චේතනාවන් ඇතු මනෝ සංචේතනාව මෙතනදී තියෙන්නේ. චේතනාවන් ඇති වුණාට පස්සේ මේ දකුණු පැත්තේ යම්කිසි ධර්මයක් තියෙනවද? ඒක වම් පැත්තට එනවා. ඒ කියන්නේ මොකක්ද? මේ පැත්තේ තියෙන කාමාශ්‍රයට මෙහෙන් එක්කහුව වෙනව නේද? ඒ කියන්නේ කාමාශ්‍ර වලට අවිද්‍යාශ්‍ර, දිට්ඨියාශ්‍ර වලින් එනවා. දැන් පේනවාද අපි කර්කෝල ඇති කර ගන්නව වැඩි. ඒකේ බලපෑම දැන් අපි හෝතලියකෙත් පෙන්වුවා. අත්තෙනි කාරණේ පටන් අරගෙන කරේ. ඒ මොකද දැන් මේක කර්කෝල මේකේ අවිද්‍යාශ්‍රයෙන් එහෙම ඇති වුණාට පස්සේ දිට්ඨියාශ්‍රයෙන් ඇති වුණාට පස්සේ දැන් ඔන්න මේක ෆීඩ්බැක් මේකට ආපහු. එහෙමනම් තමන්ගේ යම් කාමාශ්‍රයක් තියෙනවද? ඉතින් ඒක වැඩි වෙනවා නේද? අර වයින් ෆීඩ් වෙන්න ගත්තා එම්පසේ නේද? ඉතින් මේවා වෙන්න වෙන්න අනුසේ ධර්මිනුත් වැඩි වෙනවා. අයිති ඒවත් එක්ක සම්බන්ධ වෙලා අනිතින අනුසේ කියන එක. එතකොට මේක හොඳට තේරුම් ගන්න. මෙතන මේ චේතනාව නැන් පස්සේ මේක සිද්ධ වෙනවා. මොකෙන්ද මේක වෙන්නේ? ඒ තණ්හාව තමයි. තණ්හාව නිසා මේ සිද්ධ වෙන්න ඕනේ. තණ්හාව නිසාම එකතු වෙන්නේ. එවනම් අපි 9 වෙනි ස්ලයිඩ් එකට යමු. ඒ 9 වෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ ඕගොල්ලන්ගේ භාවනාව. ඔන්න ලියලම තියෙනවා මොකද්ද භාවනාව කියලා. සබ්බාසව භාවනා කියලා. ඔය රහතන් වහන්සේ අපිට ගාක් භාවනාවල අපිට පෙන්වලා දීලා තිබුණා. ඒ කෝසජ්ජී කුසීතකම ඇති නොවෙන්න නම් අපි විරේවල් 3ක් භාවිතා කරන්න ඕනේ කියලා. ඒ එකක් තමයි මෙතන පළවෙනියටම ලියලා තියෙන්නේ රූපේ ස්පර්ශ නොවෙන්න විරිය. දෙවෙනියට පෙන්නනවා සංඥාව මගේ නොවෙන්න විරිය. තුන්වෙනිද පෙන්නනවා සංස්කාර මගේ නොවෙන්න විරියක් කියලා. විරියවල් 3යි. රූපේ ස්පර්ශ නොවෙන්න විරිය, සංඥාව මගේ නොවෙන්න විරිය, ඊළඟට සංස්කාර මගේ නොවෙන්න විරිය කියන එක. දැන් අපි දන්නවා අපි අර කිව්වා අර මේ කාමච්ඡන්දිය කියන එක. මතකද අපි කාමච්ඡන්දිය ලකුණු කරනවා මේ කවලින්කාර ආහාරයයි මේ ගිද්දි ලෝභය අතර රේඛාව නේ. එතන මේ රේඛාව අපි දික් කරා නම් අපි යන්නේ කොහටද? ජරාවට. මෙතන මේ යට තියෙන ජරාවනේ. අර දවස් 4 වැඩසටහනේ ඕන් ඩයග්‍රෑම් එකේ ඒක තියෙනවා. මේක ගිහිලා තියෙන ජරාවට. එතකොට එහෙනම් කාමච්ඡන්දිය කියලා කියන්නේ ජරාවට කැමැත්ත. ඉතින් අපි ජරා ධර්මයට කැමති වුණා නම් ඒකම නේද මෝහය? මලකට කාපු යකඩ එනේට කැමති වුණා කියන එකනේ කියන්නේ. ඒකම තමයි මෝහය. එවනම් මේ පළවෙනි විරිය කියන එක ඔය ජරාවන රූපේ ස්පර්ශ නොවෙන්න. ඒක නොගන්න තමයි අපි මේ පළවෙනි විරිය. ඒක තමයි මේ මුලින් කිව්වේ. දැන් ඊළඟට අපිට ප්‍රශ්නයක් එනවා. ඔය ඒරියා 1 එක මේක කැරකෙව්වා නම් මේ පැත්තෙන් හැදෙනවා ඒරියා 4 කියන එක. එතකොට දැන් බලන්න මේ අපි මේ ජරා ගොඩක් ඒ කියන්නේ මල මුත්‍රා අසුචි ගොඩක් වාගේ එකක් සුබයි කියලා ගන්න. මිනිස්සේ දැක්ක ගම මේකේ තියෙන මුත්‍රා අසුචි ගඳ ගන්න ඔක්කොම මේක සුබයි කියලා ගන්න. දැන් අපි දන්නවා මේක මලකට කන යකඩැණිය වගේ දිර දිරා යන එකක්. ඉතින් ඇයි අපි මෙච්චර මෝඩද ඇයි අපි මේක මෙහෙම ගන්න. ඒකේ ගන්න හේතුව තමයි මේ ඊළඟට පෙන්වන්නේ. මේකේ ගන්නේ ඔයගලන්ට පේනවා මෙතන මේ සුඛය කියන එක පරාමාසගත වුණා. ඒකෙන් අත්තා කියලා ගත්තා. ඒකෙන් මෙතන පේනවාද මේ දිට්ටි අනුසේ රේඛාවෙන් අත්තා කියලා ගත්තාම ඉතින් දිට්ටි අනුසේ ඇති. අන්න ඒකෙන් ඇඟිල්ල දික් කළාන්න රූපය. එයා ඇඟිල්ල දික් කළා කියනවා ගන්න ওই රූපය කියලා. මලකඩ කෑවට ගන්න. අසූචි ගොඩ වුණාට ගන්න. එහෙමනම් අපි අර ඒ ජරාව ජරාවෙන රූපය ගන්න අපිට පුෂ් කරන්නේ කවුද? මේ අත්තා. මේ ඒරියා 4 වල තියෙන අත්තා නිසා තමයි අපිට මේ රූපය ඉක්ම ගන්න බැරි වෙලා තියෙන්නේ. එතකොට දැන් එහෙමනම් ආපහු බලන්න අපි දැන් ටිකකට ඉස්සෙල්ලා කිව්වා 4 3 4 රවුමේ 3 වෙනි එක ගුවහම ඒ කියන්නේ මොකද්ද? වේදනාව ජරාවටපත් වෙලා. 3 කියන්නේ ජරා ධර්මයේනේ. වේදනාවේ ජරා ධර්මයේ. 3 3 කිව්වහම රූපේ ජරාව, 4 3 කිව්වහම වේදනාවේ ජරාව. එතකොට දැන් එහෙනම් මේ වෙලාවේදී මේ සුඛයි කියලා අරගෙන තියෙනවා මොකක්ද? හැබැයි වේදනාවේ ජරාව. එවනම් අපි මේ අත්තා කියලා ගන්න අවස්ථාවේදී අපි මෙතෙන්දි කැමති වෙලා තියෙන්නේ මොකද්ද? වේදනාවේ ජරා ධර්මයට. දැන් පේනද අපි මෝඩකම ඉන්න වැඩි හැටි වෙන හැටි. එක වෙලාවකට රූපේ ජරාවට කැමති වුණා. දැන් ඊළඟට අපි වේදනාවේ ජරාවට කැමති වෙලා තියෙනවා. ඒක තමයි උදව් උපකාර කරන්නේ. මේක තමයි උදව් උපකාර කරන්නේ රූපේ මගේ කියලා ගන්න. එහෙමනම් දෙවිනි විරය මේ අපිට දෙවිනියට සදාහන් කරලා තියෙන විරය මොකටද? අර අත්ත සංඥාව මගේ නොවෙන්න. දැන් එහෙනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. මේක 10 වෙනි ස්ලයිඩ් එකට. දැන් අපි ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකේ ඒරියා 1 කියන එකෙන් ඒරියා 6 කියන එක ඇති වෙනවා. ඒරියා 6 කියලා කියන්නේ මේ කොටසනේ. පරාමාංශ ඉදං සච්ච මොහාගති. මෙන්න මේ ඒරියා එකට කියනවා ඒරියා 6 කියලා. එතකොට අපි දැන් බලමු මේ ඒරියා එකේ කොහොමද ධර්මයේ ගලාගෙන යන්නේ කියලා. මොන ක්‍රමයකට ගලාගෙන යන්නේ. ඉතින් අපි දන්නවා අර විඥාන පච්චයෙන් නාම රූපං කියලා මෙහාට ඇතුළු වීමක් කියන එක තියෙනවා. ඉතින් මේක මේ කුඩා ආගයක්නේ නේද? එතකොට මේ ඒ කියන්නේ හරියට දියපාරකින් අලුත් පිට යාන්තම් වතුර පාරක් එනවා. එතකොට අන්නේ අගය පරිදේවයේ දක්වා යෑම කියන එක මේ ලයින් 5 එකේ සිද්ධ වෙනවා. ඉතින් අපි මෙන්න මේ ලයින් 5 එකේ අපි ලියාගමු. ඒ ජරාවන රූපේ නිසා ඇතිවෙච්ච සංඥාගය කියලා. ජරාවන රූපේ නිසා ඇතිවන සංඥාගය. ඒ කියන්නේ නිකන් අර ගුණඹ ගෙඩියක් වගේ එකක් නේද? ඒ වගේ ජරාවන රූපයක් මලකට කාපු යකඩෑනියක්. අන්න ඒක නිසා ඇතිවෙන ඒ සංඥාගය කියන එක. දැන් ඉතින් ඕක දුර්වල වෙච්ච එකක් නේ. මේක නිකන් වතුර බාරක් යාන්තම් එනවා වගේ දියුල්පතින්. එතකොට මේක අර මෝහය තියෙනවනේ අපේ. පේනවද? මෙතන තියෙන මෝහ අගතිකම්. මෙතන ලකුණු කරලා තියෙන උද්දච්චය කියන එක. එතකොට දැන් එහෙනම් මේකට එක්කහුව වෙනවා මේ පැත්තෙන් ඇවිල්ලා මේ ලයින් 6 එකෙන්. මොකද්ද මේ යගේ? අපි ඒකත් ලියාගමු. මේ යගේ තමයි මිච්ඡා දිට්ඨිය මගින් ඇතිවෙච්ච උද්දච්ච මානාගය. මිච්ඡා දිට්ඨිය මගින් ඇති වූ උද්දච්ච මානාගය. ඒ මිච්ඡා දිට්ඨිය තියෙන්නේ මොකද්ද? මේව නිකන් පවතිනවා කියලානේ. නේද? මං කිව්වේ අර ගලේ ගැහුවත් කුඩු වෙන්නේ නැහැ. අපි ඉන්නවා කියන අර්ථයක්නේ නේද? ඒතර උද්දච්චයක් තියෙනවා. අන්න ඒ වගේ කතාවක් නේ. ඒතකොට ඒ ආගේ තමයි එන්නේ. දැන් එතකොට ඒ මෙතන දැන් අගයන් දෙකක් ඇවිල්ලා තියෙනවා. දැන් වතුර පාර පොඩ්ඩක් ලොකුයි. දැන් ඕක මේ බයාගතිය දක්වා ගමන් කරන්න මේ ලයින් 8 එක හරහා ගමන් කරන්න ඒ උදව් උපකාර වෙන්නේ මොනවද? පෙර පරාමාස වෙච්ච ආගය. මේ පරාමාසයට ඇතුල් වෙච්ච ආගය මොනවද? පරාමාසයට ඇතුල් වෙන්නේ සුඛය කියලා එකක් පරාමාසගත වුණා. එහෙනම් අපි මෙතනින් ලියාගමු මේ 7 වෙනි කාරණේ පෙර පරාමාසූ තණ්හා ආගයයි කියලා. එතකොට පරාමාසු තණ්හාගේ මෙතෙන්ට ආවා. දැන් පේනවා දැන් මේ පොඩි වතුර පාරක් නෙමෙයි දැන් නේද? පහෙනුත් ආව, හයෙනුත් ආව, හතෙනුත් ආව. දැන් ඉතින් හොඳ ලස්සනට මේක අටට ගමන් කරනවා කියන මේ විඥාන ධාරාව යනවා මේ විදිහට මේ මේක දිගේ එක්කව වෙලා. ඉතින් ඒක උනාට පස්සේ දැන් ඉතින් මේක මේ 11 වෙනි රවුමට පස්සේ වෙන්නා වූ දෙයක් අපි මේ පෙන්වන්නේ. දැන් මේක නිසා අපි මේ සංස්කාර නිසා අපි අත්තා කියලා ගන්නවා. සංස්කාර නිසා. දැන් අර කුකුල් පට්ටි දාගෙන ඒ වගේ සංස්කාරය. ඒක නිසා දැන් ඉතින් අත්තා. දැන් ඉතින් මං ඉන්නවා. මම මැරෙන්නේ නැහැ. දැන් හරි. කුකුල් පට්ටි දාගත්තා නේද? එතකොට දැන් අපි අර ඒරියා 4 වල මතකද අපි කිව්වා? මෙතෙන්දි මේ වේදනාව ජරා වෙලා ඒ වේදනාව ජරා වුණාට අපි ගන්නවා මෙතෙන්දි මේ අත්තා කියලා. නේද? එතකොට දැන් මෙතන මේ වේදනාව ජරා වෙලා ඒ වගේ අත්තා කියලා ගන්නෙ මොකද? මෙන්න ඊළඟ එකේ අපි කතා කරමු මේ සංස්කාර නිසා අත්තා වෙන්න. දැන් වඩු වාසු නැහැ මං කිව්වේ. වඩු වැඩේ කරනකොට ලී කපනවා අතරි දෙනවා. වේදනාව ජරා කියලා හිතන්නකෝ අන්නේ විදිහට. දැන් ඉතින් හැබැයි වඩු වාසු නැහැ. වඩු කර්මාන්තයට කැමති නේ. එයා හදු මේ සිපුටු වාසු නැහැ බොහොම හොඳයි නේ. හොඳට මේසි හදලා තියෙනවා. පේනවද? ඒ සංස්කාරයනේ. ඒ සංස්කාරය අත්තා කියලා ගත්ත නිසා තමයි මෙතන අපි මේ වේදනාව ජරා වුණත් මෙතන අත්තා කියලා ගන්න. දැන් පේනවද මේක වැලකට සම්බන්ධ වෙලා කියලා? එතකොට සංස්කාර අත්තා කියලා ගත්තා. ඒක බලපානවා මෙතන මේ ජරා වේදනාවක් අත්තා කියලා අපිට ගන්න. මෙතන අත්තා කියලා ගත්තාන් පස්සේ අර ජරාවන රූපයන් අපි අත්තා කියලා ගන්නවා. අන්න එහෙනම් අපේ ප්‍රශ්නේ දැන් අපිට පේනවා. එතකොට එහෙමනම් අපි මේ තුන්වෙනි පාර අපි කරන්නේ මොකද්ද? මේ තුන්වෙනි විරිය කියන එක අපි භාවිතා කරන්නේ මොකද්ද? සංස්කාර මගේ නොවෙන්න. සංස්කාර මගේ කියලා ගත්තොත් ඉතින් මේ ප්‍රශ්නේ. කියන්නේ කුකුල් පට්ටි දාගත්තා නම් කියන අර්ථය තමයි නේ. ඒක මගේ නොවෙන්න තමයි මේ විරිය. එතකොට දැන් අපි එහෙමනම් මෙතන ඉගෙන ගත්තා. ඕගොල්ලන්ගේ මේ භාවනාව හොඳට කල්පනා කළ යුතු කාරණා ටික තමයි ඔය පෙන්නේ. මෙන්න මේක හොඳට බලන්න ඕන. මතකයි නේ? ජරා මෙතන තියෙන්නේ කාමච්ඡන්දය. ඒ කියන්නේ ජරාවට කැමති වෙනවා. එහෙනම් මම මෝඩයෙක් වුණා නේද? ජරාවක් මලකඩ කාපු යකඩණියක් ගෙදර ගෙනාව නම් ඒ කියන්නේ ඉතින් මම මෝඩයා නේ. අහන්න දෙයක් නැහැ නේ මෝහේ. නේද? ඉතින් දැන් කල්පනා කරනවා ප්‍රඥාව විමසලා ඇයි මම මෙච්චර මෝඩ? මේ අසූචි ගොඩක් මලකඩ කන යකඩණියක් වගේ එකක් ඇයි මම මේ විදිහට ගන්නෙ? මොකද උතන කාරණා දෙකක් වෙන්නත් ඕනේ. ඒ කියන්නේ අසුචි කියලා කිව්වම මල මුත්‍රා කියන කතාවත් එක්ක එතන තියෙනවා අසුභ කතාව. ජරාවයි කියලා කිව්වම මලකට කාපු යකඩ එනිය වගේ දිරනවා කියන එක. අන්න අනිත්‍යභාවයේ යම්කිසි සංකල්ප කතාවක් එතන ඇවිල්ලා තියෙනවා. එතකොට ඇයි මං එහෙම ගන්නෙ? මෙතන මේ අත්තා කියලා ගන්න නිසා. ඒතර අත්තා කියලා ගන්නකොට මං වේදනාවේ ජරාවත් අරන් තියෙනවා. හතර දුන සිද්ධ වෙලා තියෙනවා. දැන් මං කල්පනා කරනවා ඇයි මං තවත් මෝඩ වෙලා තියෙන්නේ? මේ ජරා වෙන වේදනාවක් ඇයි මං මේ අත්ත කියලා ගන්න? දැන් බලාගෙන ගියාම ඊළඟ එකේ උත්තරේ පේනනෝ මේ සංස්කාර අත්ත කියලා ගන්න නිසා. එතකොට සංස්කාර අත්ත කියලා ගත්තාම එවනම් අර මැද්දේදී අර අත් සංඥාව එනවා. අත් සංඥාවෙන් ඊළඟට අර ජරා වෙන රූපයන් ගන්නවා කියන එක තියෙනවා. එතකොට අපිට බලපෑම අධිකයි. අපි එවනම් 11 වෙනි ස්ලයිඩ් එකට යමු. දැන් අපිට පේනවා මේ 11 වෙනි ස්ලයිඩ් එකේ මේ ඩයග්‍රෑම් එකක් තියෙනවා. අපි දන්නවා මේ සුඛය කියන එක පරාමාස වෙලා අත්තා කියලා ගත්තා නේද? ඉතින් අපි වරදවා වටහා ගැනීමක් නෙවුනේ. මෙතන තියෙන හතරේ තුන වේදනාවේ ජරාව. හැබැයි ඉතින් අපි ඒක සුඛයි කියලා ගත්තා. පරාමාස වුණා. දැන් එහෙම වුණායින් පස්සේ දැන් මගේ මනසේ තියෙන්නේ මේක සුඛයි කියන එකනේ. සත්‍ය තත්ත්‍ය වේදනාවේ ජරාව හැබැයි මගේ තියෙන්නේ සුඛයි කියන හැඟීම. දැන් බලන්න මේක දික් කරාම කොහටද යන්නේ? දිට්ඨිය අනුසේ. අන්න රූපයට ඇඟිල්ල දික් කළා කියනවා මම රූපේ සුඛයි කියලා. රූපේක සුඛයක් තියෙනවා. රූපේක තියෙන පුළුවන් සුභයි කියන එක. වෙනවද? ඒක හරියට මේ මිනිස්සේ දිහා බැලලා මෙයා හරි සුඛයි කියන. මෙයා බියුටි කියලා කියන්නේ නැහැ. මෙයා සුඛයි කියලා කියනවා නේද? අන්න ඒ වගේ දැන්. අන්න ඕක තමයි මේ රූපකායේ අදිවචන සම්පස්සය කියලා කියන්නේ. රූපකායේ අදිවචන සම්පස්සය කියන්නේ ඕක තමයි. එතකොට දැන් ඔන්න ඔයගෙම අපිට තවත් බලන්න පුළුවන් මේ වගේම එකක් සිද්ධ වෙනවා. දැන් අපි ප්‍රශ්නේ පේනවා නේද මෙතනම? අර රූපය මොනවා ජරාවන රූපේ මොකද අපි ගන්න කියන එකයි අපි බැලුවේ. බැලුවාම මෙන්න මෙයා කියනවා නේද මේක සුඛයි කියලා. මේ පෙන්වන්නේ ඒකනේ ඇඟිල්ල දික් කළා කියනවා මේක සුඛයි. ඒක නිසානේ අපි ඒක ගන්න යන්නේ. මේ අත්තා වුණා මේක හරහා ආව දිට්ටියක් ආව ඒක නිසා දැන් සුඛයි කියලා කියන. දැන් ඒ වගේම තවත් කැලලක් තියෙනවා. අර ඒරියා 4 ඒරියා 6 වල ඇති වෙන්නා ඔයක. ඒක මම ඒ මෙතනයි ධර්මයේ ලියලා තියෙන්නේ. හැබැයි මට මේකෙන් පෙන්වන්න වෙනවා මේ ඉස්සල ස්ලයිඩ් එකට ගිහිල්ලා. දැන් ඕකේ තේිනවා අපිට කෙලින්ම අපි මෙන්න මේ කැලල අල්ල ගන්න. මෙතන ධර්මයේ ගලන්නේ කොහොමද කියලා. පේනවද මේ 6 මෙතෙන් තමයි අවිද්‍යා ආශ්‍රය ඉඳන් කාම ආශ්‍රය 8. ඔන්න ඔය විදිහට තමයි මේකේ ගමන් කිරීම කියන එක. දැන් අපි මෙතන අපි ලියාගත්තනේම උද්දච්ච නිසා මිච්ඡාදිට්ඨික ඒ අගයක් එනවා. ඒකනේ මෙතනින් එනවා කියලා කිව්වේ නේද? ඉතින් මේක නිසා අපි විඥාන ධාරාව ගලනවා. ඒ කියන්නේ අපේ හැඟීම තියෙනවා මේ මරුණට මේක පවතිනවා. මං කිව්වේ අර විභව තණ්හාව පැහැදිලි කරන අවස්ථාවේදී කිව්වේ අරූප ධාන තලයක එහෙම හිටියන මම මැරෙන්නේ නේ. මැරෙනවා මේ මනුස්සයා මැරෙනවා. නමුත් මැරෙනවා කියන එක නිකන් ඇඟටවත් දැනින්නේ නැතු වාගේ එකක් තියෙනවා. මොකද මම අරගේ මහ කපු 20000 කට මට මේ පොඩ්ඩක් වැරදිලා මේක ඉපදිලා ආන්නේ වාගේ. ඔනේ හැංගීමයි තියෙන්නේ. කරගන්න බෑ හැබැයි කරගන්න පුළුවන් ගේ කියලා තමයි හිතන්නේ. තාමත් හිතන්නේ මට ආකාස සංඥායතේටම යන්න පුළුවන් ගේ කියලා. නමුත් අර බල්ලා වෙනවා ගෙම්බා වෙනවා ආදි වශයෙන් එක තියෙනවා. ඔන්න ඔය තත්ත්වයයි තියෙන්නේ. උද්දච්චේ අර ඒ වචනේ නම් හරියට ගැලපෙනවා. ලංකාවේ මිනිස්සු කියන්නේ හරියට මෙහාරි උද්දච්චයි කියලා නේද? එතකොට දැන් ඊළඟට ආපහු අපි දන්නවා අවිද්‍යා ආශ්‍රයෙන් ඉඳන් කාම ආශ්‍රයට යනවා. මතකද අර H2 කියලා අපි පෙන්වුවේ ජැක් එකක් ගහලා යනවායි කියලා. එතකොට ඒ ක්‍රමයටත් විඥාන ධාරාව ගලනවා. මේ පැත්තින් ඉඳන් මෙහාට යන. ඊළඟට ආපහු ගත්තාම මේ පරිදේව ඉඳන් මේ ලයින් 8 එක හරහා ගමන් කරනවානේ. මේ තුන එක්කහුව වෙලා හරි පොඩි කෑල්ලකින් හරි මේක ගලංගා ගලනවා කියන එක සිද්ධ වෙනවා. එතකොට ඒ බයගතියට යනවා අපි. එතකොට එහෙමනම් දැන් මෙතෙන්ට ආවනම් අර දිට්ටි අනුසය තිබුණානේ. මතකද ඉස්සෙල්ලා එකේ පෙන්නේ මේ දිට්ටි අනුසය. බයගතියට ආවනම් ඔන්න දිට්ටි අනුසය. ඒ පාරදී මෙන්න මේක තමයි මේ 140 පාර කියලා අපි කියන්නේ. මේ 140 කියන එක ඒකත් පොඩ්ඩක් පැහැදිලි කරනවා නම් ඕගලන් මේ රූපයක් කියන එක දැක්කහම ඒ රූපයත් එක්ක ඕගොල්ලෝ ඉන්නේ 10%යි. හරි පුදුමයි අපි. දැන් බලන්න ඕගොල්ලෝ පාරේ යනවා. මිනිස්සේ දකින්න. ඒ මිනිස්සේ දිහා බලාගෙන ඉන්නවද? නැහැ. අනුන්සේ දැක්ක ගමන් නිකන් බිම් බලා ගන්නවා. අන්න අර ඇතුළට ගත්ත හරක මොකක් හරි එකක් ගත්තා වගේ අන්න ඇතුළෙන් වමාරනවා වගේ. මොකද්ද? අර මෙයා මං කියාර මාල්නී පොන්සේකා වගේ මෙයා ආරයා වගේ ඒ පාර අර එයත් එක්ක ඇති වුණා මොනවා හරි සිතුවිලි අරව මෙ මේ ඔක්කොම එක ඇතුළ ගන්න. අර රූපයත් එක්ක 10%යි හිටියේ. ඔගොල්ලෝ 140ක් ඉන්නේ මෙන්න මේකේ. මේ දිට්ටි අනුසේ පාරේ. 150ක් ඉන්නේ මෙතනින් තියෙන අර සංකප්ප පාර අපි අර පෝතුලි සූත්‍රයෙන් පෙන්නුවේ. සංකප්පේ මේ පැත්තෙන් එනවා මේ જાතියත් එක්ක ඉන්නවා. ඒ සංකප්ප පාර තමයි 150ක් ඉන්නේ. අර කින්නේ 110යි. රූපයත් එක්ක. හරි පුදුමයි. එතකොට ඒකම තමයි අපේ තියෙන්නේ. එතකොට දැන් එහෙමනම් අපිට පේනවා දැන් මෙතන මේ ධාරාව ගලාගෙන ගියයි කිව්වහම දැන් අපි දන්නවා මේ පාරේ මේ දිට්ටි ආශ්‍රව තියෙනවා නේද? එතකොට මේ දිට්ටි සල්ලේ කියන එක තියෙනවා. ආශ්‍රවය සල්ලේ ආශ්‍රයෙන් සල්ලේ. දැන් අවිද්‍යාව ආශ්‍රයෙන් ආව අපි දිට්ටි ආශ්‍රයට. සම්බන්ධතාවය තියෙනවා. එහෙමනම් දිට්ටි සල්ලේට ආවා. දිට්ටි සල්ලේට ආව නම් මතකද සංඥාව අල්ලගෙන අපි ඉන්නවා. එහෙනම් අපි මේක කරකිනවා කියන එක තියෙනවා මෙතන. එතකොට දැන් අපි 8 රවුමෙන් පස්සේ පොඩ්ඩක් බලන්න මොකද වෙන්නේ කියලා. දැන් 8 රවුමෙන් පස්සේ සංඥාව රෝගී. දැන් බලන්න 5-3 කිව්වහම සංඥාවේ ජරාව. අපි ඒක ඉගෙන ගත්තාන් ටිකට ඉස්සෙල්. එතකොට ඒ වෙලාවේදී අපි සංඥාවේ ජරා ධර්මයට කැමති වුණා. ඊළඟට අපි වට 8ක් ගියා කියලා කියන්නේ. වට 8ක් ගියා නම් තීන මිද්ද අපි ස්පෙෂල් එකේ තමයි ඒක කරන්නේ. වට 8ක් ගියා නම් තීන මිද්ද ස්වභාවයට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ව්‍යාධිය. එහෙමනම් 8 රවුම එනකොට අපි ඒ සංඥාවේ ව්‍යාධි ධර්මයටත් අපි කැමති වුණා. ජරා ධර්මයට විතරක් නෙමෙයි ව්‍යාධි ධර්මයටත් දැන් කැමති. අපේනොද මේ ලෙඩේ උඩු දුවන හැටි. රූපේ ජරාව මලකඩ කාපු යකඩැණියට කැමති වුණා. යකඩැණිය නිසා ඇති වෙන වේදනාව ජරාව ඒකටත් කැමති වුණා. නේද? ඊට පස්සේ දැන් පෙන්වනවා මේ සංඥාවේ ජරාවට කැමති වුණා. සංඥාවේ ජරාවට විතරක් නෙමෙයි දැන් සංඥාවේ ව්‍යාධිය කියන එකටත් අපි කැමති වෙලා තියෙනවා. ඒ කියන්නේ ලෙඩටම තමයි අපි කැමති වෙන්නේ. ජරාවටයි ලෙඩටයි ඔක්කොටම කැමති වෙනවා කියන එක තියෙනවා. එහෙනම් ඉතින් ලෙඩ වුණාම ගෙදර ගාන්න එපා. ඒ කැමති වෙලා අන තියෙන්නේ ඒකට නේද? එතකොට දැන් එහෙනම් අපි 12 වෙනි දැන් 11 වෙනි ස්ලයිඩ් එකේ අපි මේ සාකච්ඡා කළේ. 12 වෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා අපි බලමු. දැන් අපි දන්නවා අවිද්‍යාශ්‍රව වෙන්න ඉස්සෙල්ලා අපිට කාමාශ්‍රව වුණා. හතරේ හතරනේ වුණේ නේද? ඊට පස්සේ භවආශ්‍රව වුණා 5 වෙනි රවුමෙන් පස්සේ. ආපහු අපි පෙන්නවා මේ දිට්ඨි ආශ්‍රව වුණා කියලා 8 වෙනි රවුමෙන් පස්සේ. ඊළඟ පස්සේ අවිද්‍යාශ්‍රව කියන එක 10 වෙනි රවුමෙන් පස්සේ වුණා. දැන් මොකද වෙන්නේ? දැන් ඉතින් අර ආශ්‍රව අතර සම්බන්ධතාවය දැන් මෙතන ධාරාව ගලන රවුම් කැරකෙනවා නේ. එතකොට කැරකෙන්නා වූ රෝධය තණ්හාව ලෙස දැකිය යුතුයි කියලා රහතන් වහන්සේ පෙන්නනවා. කැරකෙන රෝධය තමයි තණ්හාව ලෙස අපි දකින්න ඕන. දැන් අවිද්‍යාශ්‍රව කියන ඒවා කාමාශ්‍රව වලින් සිද්ධ වුණා. දැන් අවිද්‍යාශ්‍රව නිසා දැකපු ගමන් අපිට සුබයි. බල්ලට මස් කට්ට දාපු ගමන් ඉවල්ලලවත් බැලුවේ නැහැ. මොකක්වත් නැති එකක් දුන්නව කැමති වුණා නේ. ඒ වගේ තමයි මිනිස්සේ දැකපු ගමන් අන්න අපි සුබයි කියලා ගන්නවා. ඇයි ඉතින් අපේ වැඩේ ඔඩු දුවලානේ තියෙන්නේ? ඔක්කොම ජරාවල් වලට කැමති වෙලානේ තියෙන්නේ. ඒක නිසා දැකපු ගමන් ගන්නවයි කියන එක තියෙනවා. එතකොට කැරකෙන්නා වූ රෝදේ ගලන්නා වූ ධාරාව පැවතීම කාමාශ්‍රව සහ අනිකුත් ආශ්‍රව වලින් සිදු කරනවා. වෙනවා දෙක පාට දැකපු ගමන් අවිද්‍යාශ්‍රව නිසා අන්න සුබයි කියලා ගත්තා. ගත්තට පස්සේ ඉතින් දැන් ඊට පස්සේ මේක කාමාශ්‍රව වලින් දැන් අනිත් පැත්තට ෆීඩ්බැක් කරනවා නේද? කාමාශ්‍රවෙන් අවිද්‍යාශ්‍රව, අවිද්‍යාශ්‍රවෙන් කාමාශ්‍රව මේක රවුමට යනවා. ඉතින් අනිත් ආශ්‍රව වලින් ෆීඩ් කරනවා. දැන් එතකොට මේක තේරුම් ගන්න හිතන්න බලන්න මේ හබ් එකක් සෙන්ටර් හබ් එකක් වීල් එක බයිසිකල් රෝදේ තියෙනවනේ මැද්දේ නේද? එතකොට ඒකේ හබ් එක වාගේ පොඩි කෑල්ලක් තියෙනවා. අපි හිතන්න මේ ස්පෝක්ස් ටික ටිකක් බුරුල් වෙලා කියලා. බුරුල් වෙලා තියෙනවනේ මේක ටිකක් ප්ලේ එකක් තියෙනවා. අන්න ඒ වාගේ. දැන් හිතන්න මේ මැද්දේ තියෙන අන්න ඒ වාගේ. එහෙමත් නැත්නම් හිතන්න බලන්න මේක තටාකයක් කියලා. මේ වටේට මේ රවුම් වාගේ තියෙන තටාකේ මැද්දේ තියෙනවා පාත්‍රයක් වාගේ. ඉතින් දැන් ඕගොල්ලෝ මේ කෝට්ටක් දාලා මේක කැරකෙවුවොත් එහෙම මේ තටාකේ ඕගලන්ට පේනවනේ මෙතන මේ මැද්දේ තියෙන එක කැරකෙනවා කියලා. එතකොට මෙතන මේ පෙන්වන්නේ මොකද්ද? අපි මෙතන මේ අදිනවා. අපේ තියෙනවනේ ලෝභේ, ලෝභ ධර්මයෙන් අදිනවා. මෙතන පල්ලෙහැන් පුෂින්. අවිද්‍යාශ්‍රිත කාමාශ්‍රයට. තවත් මේක විෂුවලයිස් කරන්න අමාරු නම් හිතන්න බලන්න අර කේස් එකක් තියෙනවනේ බයිසිකල් රෝදෙනේ. එතකොට මේ කේස් එකයි ටයර් එකයි අතරට අපි හෝස් එකක් ඇල්ලුවොත් මොකද වෙන්නේ? අර ටයර් එක කැරකෙනවා. අපි මේක උස්සලා නම් තියෙන මේක කැරකෙනවා. එතකොට කේස් එක දිගේ මෙහෙම පල්ලෙහාට වාව වතුර මේ වතුරෙන්ම මේක තල්ලු වෙනවා මේ පැත්තට. උඩිනුත් තල්ලු වෙනවා මේ පැත්තුනුත් වෙනවා. එතකොට මේ පැත්තෙන් අදිනවා මේ පැත්තෙන් තල්ලු කරනවා කියන අර්ථය කියන එක තියෙනවා. එතකොට දැන් මෙතන මේ පෙන්වන්නේ ඕගලන්ට බලන්න පුළුවන් මෙතන මේ පරාමාසයනේ තියෙන්නේ. එතකොට මේ හරිය වේදනාව නේද? ඒ කියන්නේ අර අපි අභිජ්ජාව කියන එක මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානයේ පැවතීම මෙතනින් චේතනා වෙලා මේ පැත්තට ඉදන් සත්‍යයට යන්නා වූ අර්ථයක් තමයි අපි ඔය පෙන්නන්නේ. දැන් අපි ඉගෙනගත්ත අර ආශ්‍රව තියෙන සම්බන්ධතාවයේකේ ඒ කාමාශ්‍රවෙන් ඉඳන් කෙලින් භවආශ්‍රවට සම්බන්ධයක් නැහැයි කියලා. පဋාණ පාළි. ඒක පේනවා අපිට දැන්. මොකද මේ කෝට්ට දාලා වගේ මේක කැරකෙවීම නිසා මේකත් එක්ක කෙලින්ම කපල් කරලා නැති වුණාට වතුර කැරකුණාම මේක කැරකෙනවා නේ. අන්න ඒකයි. එතකොට මේක කැරකුණාම මෙන්න භවආශ්‍රයෙන් උන්න අවිද්‍යාශ්‍රයේ ඒවට එකතු වෙනවා. දැන් මම කෝට්ට අතහැරියා වුණත් මේ රෝදේ කැරකුණා නම් අන්න ඒක මගෙන් වතුර කැරකෙනවා කියන එක තියෙනවා නේ. එහෙනම් අවිද්‍යාශ්‍රයෙන් දැන් කාමාශ්‍රයට යනවා කියන එක ඒව සිද්ධ වෙනවා. එතකොට ඒ භවආශ්‍රය නිසා ඇතිවුණු සංඥා කොටස අවිද්‍යාශ්‍රයට එකතු කරනවා. ආශ්‍රව නැතිනම් ධාරාව ගලන්නේ නැහැ. ඒක රෝදේ නවතිනවා. ඉතින් දැන් බලන්න අපි දෙවෙනි වර අපි කිව්වා අපි කැමති වෙලා තියෙන වේදනාවේ ජරාවට කියලා. තුන්වෙනි පාරට මොකද වුනේ? අර සංස්කාරයන් එහෙම අත්තා කියලා ගන්න අවස්ථාව වෙනකොට. ඒ වෙනකොට අපි දන්නවා මේ 4 4 5 3 4 3 4 2 මේ ඔක්කොම සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි මේ වෙලාව වෙනකොට සංඥාවේ ජරාව එහෙම තියෙනවා. අපි මුළු දුක්ඛ ස්කන්ධයකටම තමයි කැමති වෙලා තියෙන්නේ. ඒ සංස්කාර අත්තා කියලා ගන්නවා. ඇයි ඉතින් අර කුකුල් පට්ටි දාගත්ත මනුස්සයා ඉතින් දැන් අපාය යන්නත් ලෑස්ති වෙන්න ඕනේ. ඔක්කොටම කැමති වෙලා තියෙන්නේ. ඇති මේකට විසඳුමකුත් තියෙන්න බෑනේ. විසඳුමකුත් තියෙනවා. සාපුගම සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ ආනන්දහාමුදුරුව තමයි පෙන්නන්නේ. ආනන්දහාමුදුරුව පෙන්නනවා මේ පාරිශුද්ධ ප්‍රදානියංගයන් හතරක් තියෙනවා කියලා. එකක් තමයි සීල පාරිශුද්ධ ප්‍රදානියංගේ. ඊළඟට පෙන්නනවා චිත්ත පාරිශුද්ධ ප්‍රදානියංගේ. ඊළඟට දික්ටි පාරිශුද්ධ ප්‍රදානියංගේ. විමුක්ති පාරිශුද්ධ ප්‍රදානියංගේ. සීල, චිත්ත, දික්ටි, විමුක්ති. ඔය තමයි පාරිශුද්ධ ප්‍රදානියංගේ හතර. එතකොට අපේ මේ විඥාන ධාරාව ගලනවා කියන එක මේක අපි හොඳ ඩයග්‍රෑම් එකක් නන්නේ. හැබැයි කොටස් වශයෙන් මේක පෙන්වන්න පුළුවන් මෙතන. දැන් ඔයගලන්ට පේනවා මේ බයගති ඉඳන් මේ 11 වෙනි ස්ලයිඩ් එකේ පේනවා වේදනාවට රේඛාවක් තියෙනවා. මේ වේදනාවේ ඉඳන් ඔයගොල්ලෝ දැකලා තියෙනවා අර චේතනාවට රේඛාවක් තියෙනවා. ඊළඟට ආපහු තියෙනවා ඒ චේතනාවේ ඉඳන් ඉදන් සත්‍යයට රේඛාවක්. ඊළඟට ඉදන් සත්‍යයේ ඉඳන් බයගතියට රේඛාවක් තියෙනවා. දැන් එතකොට මේකේ දැන් අපි භාවිතා කළොත් එහෙම ඔය මේ සීල පාරිශුද්ධ ප්‍රදානියන්ගේ මෙන්න මේ කතාව කපනවා. මෙතන පේනවද මේ පහ, මේ පහේ ඉඳන් ලයින් 5 ලයින් 8 කියලා දාලා තියෙන බයගතියට යන එක. ඒ කියන්නේ සංස්කාරයන් අපි අයින් කරනවා. පානාති පාත එපා, කුකුල් පට්ටි එපා, අදත්තා දාන එපා. අන්න සීල පාරිශුද්ධ ප්‍රදානිය. ඊළඟට බලන්න මේකට පැරලල් ධර්මයක් තියෙනවනේ ආපහු. මොකද්ද මේ පැත්තෙන් අපි එනවා වගේම මේ බයගතිය කරා ඒක කැපුවා වගේම තමයි වේදනාව ඉඳන් චේතනාවට යන එක. මෙන්න මෙහෙම පැරලල් නේද? ඉදන් සච්චේ ඉඳන් එනවා බයගතියට, වේදනාව ඉඳන් යනවා චේතනාවට. ඒක නිකන් හරියට දෙපැත්තකින් කරකවනවා වගේ නේද? එතකොට අපි වේදනාව ඉඳන් චේතනාව දක්වා යන්නා වූ කියන එක නවත්තන්නේ චිත්ත පාරිශුද්ධ ප්‍රදානියන්ගේ. ඒ දෙක එකට යන්න ඕන. සීල පාරිශුද්ධයයි චිත්ත පාරිශුද්ධයයි කියන එක. ඊට පස්සේ ආපහු අපේ තියෙනවා මෙතන උඩ චේතනාව. චේතනාව ඉඳන් අපි යනවා ඉදන් සත්‍යයට. මගේ කියලා එහෙම අරගෙන. රෝගී සංඥාව එහෙම මගේ කියලා අරගෙන නේද? අන්න ඒක කපනවා දිට්ඨි පාරිශුද්ධ ප්‍රදානියන්ගේ. දිට්ඨිය මගේ කියලා ගන්න නැතුව. ඒකට පැරලල් නේද මේක? දැන් අර ඩයමන්ඩ් එක වගේ එකේ ඒ දික්ටි කතාවත් එක්ක තියෙන එකට පැරලල් තමයි මෙතන මේ බයගති ඉඳන් වේදනාවට තියෙන එක. ඒක දික්ටි අනුසය. දැන් අන්න අර තුන් ධර්මයන්ගේ නැමත්වණ යම සීලේ, චිත්තේ, දික්ටි. මේ තුන් ධර්මයන්ගේ යම් කිසි දෙයක් නැවත්වුවද විමුක්ති පාරිශුද්ධ ප්‍රදානියන්ගේ මගේ ඒක පවත්නවා. නවත්වපු දෙය එයා පවත්නවා. ඉතින් ඒකේ පෙන්නනවා මේක ඉස්සරහයි පස්ස පිටිපස්සයි බැලුවොත් ඕගලන්ට ඒක පේනවා යම් කිසි ආකාරයකට. මේ දික්ටි අනුසය පාරේ ඉස්සරහට ගියොත් රූපේට නේද? එහෙනම් එයා විමුක්තියෙන් කියනවා විමංසා සමාධියෙන් එහෙම ඇති වෙලා එයා කියනවා ගන්න එපා රූපේ. එයා දන්නවනේ මලකඩ කාලයි කියලා. ජරා ගොඩක් කියලා දන්නවනම් එයා කියනවා විමංසාවෙන් ගන්න එපා කියලා. අනිත්‍යයි කියලා දැනගෙන. ඒ වගේම එයාගේ මේ පිටිපස්සේ සංස්කාරවලින් එයා උපුෂ් කරන්නේ. එයා ඒවත් අයින් කළා තේනේ. මතකද අපි බැලුවානේ අපි සුඛාපටිපදා කිප්පා විඤ්ඤාවේ අපි සංස්කාර අයින් කළා. චිත්ත සංස්කාරයටන් අයින් කරා. අර සබ්බ නිස්සග්ගේදී අයින් කරානේ නේද? එතකොට මේ විමංසාවෙන් තමයි ඒක අයින් කිරීම කියන එක කළේ. ඉතින් එහෙමනම් එයා අර නවත්වපු ධර්මයේ දැන් මේක ඩයමන්ඩ් එක වගේ මේක හරහා ගලාගෙන යනවා. ඒ ගලාගෙන යන එක මෙයා දැන් නවත්තලා ඉන්නවා. එතකොට ඒ කියන්නේ අපි බැරි වෙලාවත් හිතන්න බලන්න මේ ආකාශ සංඥායතෙන්ට හරි කැමති වෙනවා නම් අපි ඉතින් කැමති වෙලා තියෙන්නේ මරණයටම තමයි. අපි ඒකේ හරි ඉපදෙන්න ඕනේ. ඒකේ ඉපදෙලා ඉතින් ආවම මැරලා තවත් එක තැනක ඉපදෙනවා කියන එක තියෙනවා. එතකොට මෙහෙනම් මේ රෝදය අපේ තියෙන ජොබ් එක මොකද්ද? මේ රෝදේ වටේ තමයි ඔය අපි කතාව ඔය කතා කළේ. මේක අර ලකුණු ගල නැති නිසා ඒක පෙන්වන්නේ නැත්තේ. මෙතන චේතනාව, මේ පැත්තෙන් වේදනාව, මේ පැත්තෙන් ඉදන් සත්‍ය, මේ පැත්තෙන් බයගති. අන්න මේක තමයි මේ වටේට කරකවගෙන යන්නේ. ඉතින් ওই කාර්කෝණ එක අපි නවත්ත ගත්තා නම් එහෙනම් ඉතින් මේ පාත්‍රේ යම්කිසි දවසක් අරගිලා නතර වෙවි. ඇයි කවුරුවත් කරකවන්නේ නේ නේද? එතකොට අන්නේ ක්‍රමයට මේක නවත්තා ගන්න පුළුවන් කියන එක පේනවා. එතකොට දැන් එහෙනම් ඔයගලන්ට පළවෙනි භාවනාව මතකයි නේ? ඒ කියන්නේ මං ආපහු එතෙන්ට එන්නේ නැහැ. පළවෙනි භාවනාවේ තියෙන්නේ මොකද්ද? මං කිව්වා බලන්නේ කියලා. ඉස්සලා මේ පස්වෙනි ස්ලයිඩ් එක ඒක අමතක කරන්න එපා. පස්වෙනි ස්ලයිඩ් එකේ තමන් ගන්න ඕනේ. ඒක පළවෙනි භාවනාවේ කොටසක් හැටියටයි මේක බලන්න. දැන් 4 3 අපි කිව්වා අපේ මේ ව්‍යාධිය කියන එක මේ කියන්නේ ඒ වේදනාවේ ජරාව. මගේ ස්ටයා කේස් එක කැඩිලා. මං එහෙනම් හිතනවා හොඳ ස්ටයා කේස් එකක් හදනවා කියලා. එහෙනම් ටීච් එක පලාස ගල්ලා ඔන්න ජාතිය කියන එක මං ඇති කරගත්තා. එහෙනම් මං ඊට ඉස්සෙල්ලා මැරලා තියෙනවා. මැරුණේ කොතනද? 4 2. අර බෙල් ෂේප් කර්ව් එකෙන් බලනවා යර වෙන කතාවක් නෑ මේකේ. ඒකෙන් බැලුවාම පේනවා. මේ කර්ව් එකත් එක්ක තව කර්ව් එකක් අඳිනවා. ඇන්දාම 4 4 දි ජාතිය ඇති වුණා නම් අපි කියවන ඒ වල ඉඳන් බී වලට ගියා නම් ජාතිය කියලා. එහෙනම් 4 4 දි තව එකක් අපි හැදුවා. එතකොට ඊට ඉස්සෙල්ලා එහෙනම් මම මැරලා තියෙනවා. එතකොට මේ පල්ලෙහා කොයි හරියදි මැරලා තියෙනවා. ඒක තමයි 4 2 කියන එක අපි කල්පනා කරන්නේ. ඉතින් මොකද්ද මේ වෙලා තියෙන්නේ? 2 කියන්නේ නිට්ටය. එතකොට විඥාණී මැරෙනවා අපි කියනවා නිට්ටයයි කියලා. එතකොට තමන් හිතන්න ඕනේ මොන මොඩේද මං කියලා නේද? මැරෙනකොට නිට්ටයයි කියලා හිතන්නේ. ඊළඟට බලන්න මේ 5 3. අඩුම තරමේ මේ දෙක බලන්න ඕනේ. 5 3 කියන්නේ සංඥාවේ ජරාව. ඉතින් අර වතුර පාරත් එක මම පෙන්වුවේ. වතුර පාර මෙහෙම වැටුණාට පස්සේ එක කවුටසක් අනිත් පැත්තට යනවා, එක කොටසක් මේ පැත්තට යනවා. එතකොට වතුර පාර අරහැට නාවනේ. ඒ කියන්නේ රිවර්ස් වෙලා තියෙනවා. ඒ කියන්නේ මම මොකක් හරි එකක් නිත්‍යයි කියලා ගත්ත දේ වෙනස් වෙලා තියෙනවා. උතින් වෙලා තියෙනවානේ ප්‍රිය විප්‍රයෝගී අප්‍රිය සංපයෝගී දෙකම වෙලා ඉවරයි 5 3 වෙනකොට. වම් 5 වෙනි ඉස්සෙල්ලා වෙනසක් වෙලා තියෙනවා කියලා. ඒක පොඩ්ඩක් කල්පනා කරලා අර භාවනාවට එන්න. මොකද්ද භාවනාව? ඉතින් ලියලම දෙනවා 9 වෙනි ස්ලයිඩ් එකේ. රූපේ ස්පර්ශ නොවෙන්න. වේදන සංඥාව මගේ නොවෙන්න. සංස්කාරේ මගේ නොවෙන්න. අන්න ඒක තමයි විරියවල් තුන. එතකොට මෙතනින් අපි ගත්ත මෙතන තියෙන කාමච්ඡන්දය. ඒක දික් කරයින් පස්සේ අපි ඇවිල්ලා තියෙන්නේ ජරාව. ඒවනම් කාමච්ඡන්දය කියන්නේ ජරාවට කැමති වෙලා. ඇයි අපි මේ ජරාවට කැමති වෙන්නේ? ජරාවයි කියලා හිතුවම දෙපැත්තෙන් හිතන්න. ජරා ධර්මය ඒ කියන්නේ මලකඩ කාපු යකඩ ඇණී එක පැත්තකින් හිතනවා. අසූචි ගොඩක් මගේ කියලා මම ඒකට කැමති වෙනවා. ඒ අර්ථ දෙකම ඇත්තට එන්න ඕනේ. නැත්නම් ඒක ගැම්ම මදි. අසූචි කියලා විතරක් ගත්තට හරියන්නේ නැහැ. ජරාවයි කියන එක මලකඩ කාපු යකඩ ඇණී කියන එකක් තියෙනවා. ඒතර මනුස්ස ශරීරය තුල ওই දෙකම තියෙනවානේ. මලකඩ කාපු යකඩ ඇණී ස්වභාවයක් තියෙනවා. මේක දිරනවායි කියන එක, මේක ජරාවයි කියන එකක් තියෙනවා. අන්න ඒ දෙකම ගන්න ඕනේ. එතකොට දැන් කල්පනා කරනවා, ඇයි මම මේ ජරාවකට කැමති වෙන්නේ? මම මෙච්චර බෝඩද? දැන් පේනවා මෙන්න මෙයා අත්තා. ඒරියා 4 වල තියෙන අත්තා තමයි මට කියන්නේ මේක ගණින් කියලා නේද? එතකොට දැන් මෙතන මේක මේ අවස්ථාව වෙනකොට අපිට පේනවා. එහෙමනම් මේ වේදනාවේ ජරාව කියන එක වෙලා තියෙන්නේ 4 3 වෙලානේ. එතකොට මෙතන අත්තා කියනකොට ගන්නකොට එහෙනම් මං ජරා ධර්මයට වේදනාවේ ජරාවටත් කැමතිලා තියෙනවා. එහෙනම් රූපේ ජරාවට විතරක් නෙමෙයි වේදනාවේ ජරාවටත් මම කැමතිලා තියෙනවා. ඉතින් දැන් අපි මේ පළවෙනි එක ඇප්ලයි වෙනවා. පළවෙනි කාමච්ඡන්ද කතාවේ ජරාව ගන්න නැති වෙන්න. දෙවෙනි එකෙදි කියනවා මේ වේදනාව එතන තියෙන සංඥාවක් නේ. අත් සංඥාවක් නේද? එතකොට මේ සංඥාව මගේ නොවෙන්න. දැන් බලනවා ඇයි අපි මේ තවත් මෝඩ වෙලා තියෙන්නේ? දැන් ඇයි වේදනාවේ ජරාවත් අපි මගේ කියලා ගන්නෙ? ඒ පාර දැන් Tamanට පේනවා මේ විඥාන ධාරාව ගලන හැටි. අන්න සංස්කාර කතාව. ඉත අපි පෙන්වන්නේ මේක තුන් පැත්තකින් මේ විදිහට ගලාගෙන යන්නේ. ඒතකොට මේ විදිහට මේ 8 වෙනි එක ආවනම් පරිදේව ඉඳන්, ඒ කියන්නේ ඉතින් මලේ නැහෙනේ. එහෙනම් මම බයගතිට ගිහිල්ලා මේකේ ධාරාව ගලනවා. ඒක ගලනවා නම් මොන ක්‍රමයකින් හරි ඒවනම් සංස්කාර නිසා අත්තා කියලා ගත්තා. ඒක 11 වෙනි රවුමින් පස්සේ වෙන්නේ. එතකොට එහෙනම් සංස්කාර කියලා අත්තා කියලා ගත්ත එක තමයි අපිට අර 4 වෙනි ඒරියා 4 එකේ අත්තා කියලා ගන්න තියෙන්නේ. සංස්කාර මගේ වඩු කර්මාන්තේ මගේ කියලා ගත්තාම, ඉංජිනේරින් හරි දොස්තර හරි රස්සාව ඒක මගේ කියලා ගත්තනම් ඒක බලපානවා අන්න අත්තා. ඉතින් මේ වෙනකොට අපි තීරුම් ගත්තා පොඩි ජරා ධර්ම ගොඩක් නෙමෙයි වෙලා තියෙන්නේ. සංස්කාර අත්තා වෙනකොට 5 3 ඔක්කොම ටික වෙලා මුළු දුක්ඛ ස්කන්ධයටම 7 7ටම ගිහිල්ලා උපායාසේ දැඩි වෙහෙසටත් මං කැමති වෙලා, ඔක්කොම ජරාවට මං කැමති වෙලා. ඉතින් දැන් එහෙමනම් මේ සංස්කාර අත්තන වෙන මෙන්න මේ මේ මේක තමයි භාවනාව. මේ කැලේ හොඳට බලන්න. මෙතන මේ භාවනාවේ লীලා තියෙන කොටස හොඳට බලන්න. මේ 1 2 3 මේ විරියවල් 3 කියන එක තමයි ඕගොල්ලන් හොඳට මෙනෙහි කරන්න ඕනේ. තමන්ට වෙලා තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා බලන්න. එතකොට අපි සබ්බාසෝ සූත්‍ර තුන්වෙනි ඩයග්‍රෑම් සෙට් එකට යමු. එතකොට මේ තුන්වෙනි ඩයග්‍රෑම් සෙට් එකේ දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් ඔයගලන්ට පේනවා පිරමීඩ් එකක් ඇඳලා තිනවා කියලා නේද? ඒ පිරමීඩ් එකේ උඩ ඔයගලන්ට පේනවා තියෙන ධාතු. පල්ලෙහෙන් ඔයගලන්ට පේනවා මේ බේස් එක හැටියට තියෙන්නේ අවිද්‍යාශ්‍රව, කාමාශ්‍රව, ditthiyaශ්‍රව. එතකොට ඒක ඇතුලේ මැද්දේ අර ස්ලයිස් එකක් වාගේ අරගෙන තව පොඩි රතු පාට තියෙනවා ට්‍රයැන්ගල් එකක්. ඒකේ තියෙනවා වේදනා, පරාමාස කාය ග්‍රන්ථේ, බයගතිය කියන එක. එතකොට දැන් මෙතන මේ සම්බන්ධතාවයකුත් පේන්නේ. කාමාශ්‍රය කියලා කියන්නේ සුඛයි කියලා ගත්තාම ඒක පසු සංඥාව. එහෙනම් ඒක එකට එලයින් වෙනවා කියන එක තේරෙනවා. ආභව අපි දන්නෝ පරාමාස කාය ග්‍රන්ථ ඒ කියන්නේ චේතනා පාර ගිහිල්ලා තමයි ditthi ආශ්‍රය කියන එක තියෙන්නේ. එහෙනම් ඒ දෙකත් එලයින් වෙනවා තියෙන්නේ. ඒ වගේම මෙතන මේ බයගතිය කියන එක තියෙනවා. මෙතන අවිද්‍ය ආශ්‍රය තියෙනවා. ඉතින් බයගතියට එනවා කියන එක අපි දන්නවා. අර චේතනා පාරේ ඇවිල්ලා අත්තා කියලා අරගෙන එන්නේ. අත්තා කියන එකේ පසු සංඥාව අවිද්‍ය ආශ්‍රය. එහෙමනම් ඒකත් එලයින් වෙනවා කියන එක පේනවා. දැන් හොඳයි අපි මේ තියෙන ට්‍රයැන්ගල් එක උඩ තියෙන ට්‍රයැන්ගල් එක අපි ලකුණු කරගත්තොත් මේක ඇතුලේ මේ පල්ලෙහාට කරලා ගත්තොත් ඔයගලන්ට පේනවා මේ රතු පාට පොඩි ට්‍රයැන්ගල් එකක් මේක ඇතුලේ තියෙන. එතකොට එහෙනම් එහෙම ගත්තොත් තමයි තමන්ට පැහැදිලි වෙන්නේ මේ බයාගතිය මෙතෙන්ට එනවා. වේදනාව කාමාශ්‍රව පැත්තට එනවා. පරාමාස කාය ග්‍රන්ථි මේ ditthi ආශ්‍රව පැත්තට එනවා. ඉතින් මේක තමයි අපි ඇත්තේ අර පොණ්ඩ එකයි හබ් එකයි කියලා දැක්කේ. එහෙම නැත්නම් මේ පොණ්ඩ එක ඇතුලේ අර පාත්‍රය කියන එක තමයි මේ රතු පාත්‍රයේ තියෙන එක තියෙන්නේ. එතකොට අපි දන්නවා මේ වතුර කියන එක කෝට්ටක් දාලා කරකෙව්වා නම් මේක කරකෙන්න ගත්තාම මේ මැද්දේ තියෙන පාත්‍රේ රතු පාට එක එක කරකෙන්න ගන්න. හොඳයි අපි කෝට්ට අතට ගන්න. කෝට්ට අතට කරගෙන දැන් කරකවන්න නැත්තම්. හැබැයි පාත්‍රේ කරකෙන්න. පාත්‍රේ වතුරට වඩා වේගවත් වෙනවා. එතකොට වේගවත් වුණොත් එහෙනම් මේක පොඩ්ඩක් ඉස්සරහට යනවා. එහෙමනම් අපිට පේනවා මේ බයගතිය කියන එක අපි මෙතන ලියාගත්තා නම් බයගතිය දැන් පොඩ්ඩක් ඉස්සරහට ගිහින් තියෙනවා. අන්න එහෙමනම් අපිට එනවා අවිද්‍යාශ්‍රෝ ඉන්නේ පස්සේ බයාගති ශෝක කාමාශ්‍රෝ. ඒක තමයි මේ දීලා තියෙන්නේ බයාගති ශෝක කාමාශ්‍රෝ කියන ක්‍රම. ඊට පස්සේ මෙතන තියෙන්නේ වේදනාව. කාමාශ්‍රෝ ඉන්නේ පිටිපස්සේ. දැන් වේදනාව තියෙන එක පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා. අන්න එතනින් අපිට එනවා වේදනා තණ්හා ditthi ආශ්‍රෝ. වේදනා තණ්හා ditthi ආශ්‍රෝ. ඊතල මෙතන පරාමාසය කියන එක තියෙනවා. පරාමාසය පොඩ්ඩක් ඉස්සරහට ගිහින් තියෙන්නේ. ditthi ආශ්‍රය වෙන්නේ පිටිපස්සේ. එහෙමනම් පරාමාස, අබිනිවේස, අවිද්‍යාශ්‍රය. දැන් ඉතින් අර ආනෙන්ජ සප්පාය සූත්‍රයේ දන්නා වූ පුද්ගලයාට පේනවා මෙන්න මේකේ සම්බන්ධතාවය. මේක හරියට ඕගොල්ලෝ දන්න ওই මොහොතක යන බෝට්ටුවක වාගේ එක අර පෙති තුනක් එහෙම තියෙනවා. මේ පෙති කරකෝල තමයි මේක ඉස්සරහට යන්නේ නේද? ආන්න ওই පෙති තුනයි කියලා අපිට මේක පේන්නේ. මේ විදිහට කරකෝල තමයි මේකේ ගමන කරේ. ඒක අර ලෝභ දෝෂ මෝහ භාවනාව ඒකත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන්. මතකද මෝහජ පරිදාය කියලා කිව්වහම ලොකුවට තියෙන එක. ඒක තමයි ওই පළවෙනි එකටම අපි පෙන්නලා දීලා තියෙන එක මේ කාරණාව එන එක. මොකද මෙතන මෝහය දැන් අවිද්‍යාශ්‍රෝ කියන එක පිටිපස්සෙන් නම් තියෙන ඉස්සරහට ගියා නම් මෙතන තියෙන මේ බයගති කියන එක එයා ඉන්නේ. මෙයා ඉන්නේ පිටිපස්සේ. අන්න මෝහය. එහෙනම් මෝහයෙන් දැවෙනවා කියන එක කතාව. එතකොට ඒකෙන් කරකිලා ගිහිල්ලා තමන් ඔන්න ආවා ඒ පාර අන්න තණ්හාවත් එක්ක අර කරකෝන බෙල්ට් එක දෙවෙනි බෙල්ට් එක තියෙන. එතකොට ඒකත් එක්ක ඊළඟ එක කල්පනා කරන්න. එතකොට අර මේකේ තියෙන ඉතින් අර භාවනාවන් කරපු අයට බොහොම පහසුයි. ගොඩක් දේවල් කරන්න පුළුවන්. එතකොට දැන් මේකේ අපි මේ කාරණාවෙන් කාරණාවට අරගෙන බලමු. මෙතන කාරණා තුනක් තියෙනව නේද? ඉතින් අපි මුලින්ම සාකච්ඡා කරන්න අපි එහෙනම් තුන්වෙනි ස්ලයිඩ් එකට යමු. මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ බයගති ශෝක කාමාශ්‍රව කියන එක. කාමාශ්‍රය කියලා කියන්නේ මොකද්ද? දැන් මෙතන ඇඳලා තිනවා බයගති ශෝක කාමාශ්‍රව කියලා. ඕගලන්ට පේනවා මෙතන මේ ශෝකේ ඉඳන් මේ ජරාවට එකක් ඇඳලා තිනවා. ඒතකොට මේ සංඥාවේ ජරාව නේද? කාමාශ්‍රය කියලා කියන්නේ මොකද්ද? සුඛයි කියලා ගන්න එකේ පසු සංඥාව. ඉතින් එහෙමනම් අපිට පේනවා ඒ සංඥාවේ ජරා වීම කියන එක අපි මෙතන තේරුම් ගත්තා නම් ඒක ශෝකය හරහා සිදුවිලා නම් එහෙනම් අපි මේ සුඛයි කියලා අරගෙන තියෙන්නේ මොකද්ද? සංඥාවේ ජරා ධර්ම. සංඥාවේ ජරාව තමයි අපි සුඛයි කියලා අරන් තියෙන්නේ. කියන එක තමන්ට වැටහෙන්නේ. ඊළඟට ආපහු අපිට පෙන්වනවා මේ සීලබ්බත උපාදානීය කියන එක අපිට පුළුවන් මේ රේඛා වලින් පෙන්වන්න. ඒ කියන්නේ මේ එක මේ වේදනාව. දැන් අපි වරදවා මේ වරහණක් ඇතුළේ දාලා තියෙන අපි මේ වරදවා ගත්තානේ සුඛයි කියලා. දැන් ටිකකට ඉස්සෙල්ලා දැක්ක ඇත්තෙම තියෙනවා නම් තියෙන්නේ ජරාව. වේදනා ජරාව වෙලා. හැබැයි අපි කියන සුඛයි කියලා නේද? එතකොට දැන් මේ එහෙම ගත්ත සුඛ වේදනාව නිසා තමයි අපි අනාගත භවයන් එහෙම දැඩිව ගත්තේ. එතකොට මේ වේදනා චේතනා චේතනා පරාමාසකාය ග්‍රන්ථ එන මේ ලයින් දෙක මගින් අපිට සීලබ්බත උපාදානීය කියන එක නිරූපණය කරන්න පුළුවන්. මෙන්න මේ දෙක නිසා මෙන්න මේ තුන්වෙනි රේඛාවේ ඒ කියන්නේ සුඛයේ පරාමාස වීමට තුඩු දීමක් එහෙම සිද්ධ වෙනවාද? අන්න ඒක තමයි සීලබ්බත උපාදානීය කියන එක. එතකොට මේ තුන්වෙනි රේඛාවේ පැවතීම නිකම්ම නෙමෙයි සිද්ධ වෙන්නේ මේ දිට්ටි අනුසය මගින්. මේ පැත්තෙන් එනවනේ අර බයගතින ඉඳන් දිට්ටි අනුසයකින්. අර එයා කියන්නේ ගන්න කියලා ওই වේදනාවනේ. අර ගන්නයි කියලා කියනවා ওই කෙනා අත්තා නිසා ජරාවන වේදනාවන් අපි ගන්නවා. එතකොට ඒ වේදනාව වල තමයි මේක සිද්ධ වෙන්නේ. ඉතින් නිකාමේ මානා කියන එකත් ඕගලන්ට මතකයි. මේ තුනනේ කතා කරන්නේ නිකාමේ මානා කියලා. දැන් මේනවා මෙතන අත්තා. මේ අත්තාගේ පසු සංඥාව තමයි භව ආශ්‍රය කියලා කියන්නේ. දැන් බලන්න දැන් මෙතන තියෙන බය අගතිය නේද? පරාමාස කාය ග්‍රන්ථයට පල්ලෙහෙන් බය අගතිය. දැන් අපිට පේනවා මේ අත්තාගේ ලාගෙන භව ආශ්‍රය කියන එක මේ විදිහට ඇති වෙනවා. එතකොට මේ ශෝකේ හරහා පැමිණි මේ ජරා ධර්මයේ ඒ සංඥාවේ ජරාව මේක අපි සුඛයි කියලා ගත්තා. ඒ කියන්නේ සුඛේ පසු සංඥාව නිකාම ආශ්‍රය සුඛයි කියලා ගත්තන. ඉතින් අපිට මේ ද්වේෂයෙන් අගතියට යනවා කියන එක පැහැදිලි. ඇයි ඉතින් මම මේ ජරාවෙන් දෙයක් නේ අපි මේ වේදනාව ජරාවෙන් දෙයක් මම මේ අරගෙන තියෙන්නේ සුඛයි කියලා. මම වරදව අරගන්නේ දැන් මගේ සීයට තරහ යන්නේ. ඉතින් ඒකනේ ද්වේෂයෙන් අගතියට යනවා කියන්නේ. ඇයි ඉතින් එයා ඉල්ලනවා අර වේදනාව. හැබැයි යා හම්බෙලා තියෙන්නේ මොකද්ද? වේදනාවේ ජරාව කියන එක. ඒක තමයි එයා අරගෙන තියෙන්නේ. දැනගෙන නෙමෙයි අරගෙන තියෙන්නේ. එතකොට එහෙමනම් අපි හතරවෙනි ස්ලයිඩ් එකට යමු. දැන් එහෙනම් අපි මේ හතරවෙනි ස්ලයිඩ් එකේ බලන්නේ අනිත් පැත්ත. දැන් අපි මේ වෙලාවේ බලුවා බයාගති ශෝක කාමාශ්‍රව කියලා. දැන් ඊළඟ පැත්ත කතා කරනවා වේදනා තණ්හා දිට්ටි ආශ්‍රව. දිට්ටි ආශ්‍රව කියලා කියන්නේ නිත්‍යයි කියලා ගත්ත එකේ පසු සංඥාව නේද? දිට්ටි ආශ්‍රව මේ පරාමාසයේ පල්ලෙහෙන් ලකුණු කරා නම් මෙතන නිත්‍යයි නිත්‍ය කියන එකේ පසු සංඥාව. එතකොට එහෙනම් පේනවද මෙතන මේ වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රව. එතකොට මෙතන අපිට පේනවා අපි මේ පහ තුන මේ සංඥාවේ ජරාව කියලා ඇතිලා තියෙනවා. මෙතන මේ සංස්කාරයන් නිත්‍යයි කියලා අරගෙන. ඒ විදිහට නේ ඔක සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට 4 7 5 3 වෙන්නේ ඉස්සෙල්ලා 4 7 එහෙම වෙලා සිද්ධ වෙලා තියෙන්නේ. ප්‍රිය විප්‍රයෝගේ වෙලා තියෙනවා. දැන් අපි නිත්‍යයි කියලා ගත්තා වූ මේ සංඥාව වෙනස් වෙලා තියෙනවා. ඉතින් අපි මේ සංස්කාරයන් නිත්‍යයි කියලා මෙතනින් පරාමාසගත වෙනවා. මේක සංස්කාර පරාමාස ගතල දැන් පේනවාද මෙතන පහ පහ අත්තා කියන එක හැදෙනවා. ඉතින් මේක තමයි මේ මමින්කාරය කියන එක ඒරියා එක. මමින්කාරය ඇති වෙලා තින්නේ ඔන්න ඔය දෙවෙනි පෙත්තෙන්. වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රෝ. ඒකෙන් තමයි තියෙන්නේ. දැන් ඔන්න මේක කම්ප්ලීට් වුණා. පේනවාද? සංගෘත වුණා. අන්න මමින්කාරය කියන එක තියෙනවා. ඒතකොට සංස්කාර නිත්‍ය කියලා අරගෙන පරාමාස වුණා මමින්කාරය. ඒක සම්පූර්ණ වුණා. පහ හතර එතන අපි දන්නවා පරාමාසය පහ පහ අත්තා. ඒත් මතකද අපි දිගට ඕක මේවා අපි තේරුම් ගන්න ඉස්සෙල්ලාම රහතන් වහන්සේ අපිට පහ පහ අත්තා කියලා පෙන්නුවේ නේ. දැන් අපිට පේනවා ඒක නිවැරදි කියලා ඒ විදිහට. ඉතින් ඒ වගේම මෙතන තවත් බලන කෙනෙකුට පේනවා මේ රේඛාවනි කාමරාග අනුසය රේඛාව. මේක දික් කරාම යන්නේ මෙතන මේ නාම රූපයන්ට. ඒතකොට සීලබ්බත උපාදානයි. සීලබ්බත උපාදානියම මේ කාමරාග අනුසයමකින් තහවුරු කරනවා කියන එක තියෙනවා. එතකොට මෙතන මේ පෙන්වලා දීලා තිනවා අර රවුන් ටික. 8 වෙනි රවුන්ෙන් පස්සේ දික්ඛ ආශ්‍රව නැවතත් මතක් කරනවා. 10 වෙනි රවුන්ෙන් පස්සේ අවිද්‍යා ආශ්‍රව. රවුන් 11ක් ගියාට පස්සේ අන්න සංස්කාර නිසා අත්තා වුණා කියන එක අපි ඉස්සෙල්ලා බැලුවා. දැන් ඊට පස්සේ අපි බලමු පස්සේනි ස්ලයිඩ් එක. දැන් අපි දැන් මේ වෙලාවේ බැලුවා මමින්කාරය කියන එක සම්පූර්ණ වුණා කියලා නේද? එතකොට මේ මමින්කාරය සම්පූර්ණ නම් මේ ලයින් 6 එක හරහා අපි මොනවද එනවා කියලා කිව්ව ඉස්සෙල්ලා ලියාගත්තේ. මිච්ඡාදිට්ඨික මගින් ඇති වෙන උද්දච්ච මානාගේ තමයි මෙතනින් ආවේ. දැන් මොකද වෙලා තියෙන්නේ? අපි අර මමංකාරය කියන එක ගත්තනම් ඒකට ඔන්න මිච්ඡාදික්තිය කියන එක එකහු වුණා. මමංකාරයට මිච්ඡාදික්තිය එකහු වුණාම අන්න අපි අහංකාරය කියන එක ඇති වුණා. අන්න ඒකයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අරක පවතිනවා කියන හැඟීමක් මෙතන තියෙනවානේ. මේ උද්දච්චයෙන් ආවනේ. මේක පවතිනවා. බත් කටක් කාලා එහෙම නැත්නම් ටොපියක් කටේ දාලා ලස්සන කාන්තාවක් පුරුෂේ බබෙක් එහෙම දැකලා ඇති වුණා වූ යම්කිසි මේ මමයි කියලා ගත්තා වූ කොටස මේ මනුස්සයාට මේ මලකට කාවයි කියන කතාව නැතුව එයා හිතනවා මේක පවතිනවා කියලා. අන්න මිච්ඡා දිට්ඨිය. එතකොට මමින්කාරට මිච්ඡා දිට්ඨිය එක්ක වුණාම අහංකාරය කියන එක ඇති. දැන් අහංකාරය වෙලා අත්ත සම්පූර්ණ වෙලා. ඒ කියන්නේ මමින්කාරයේ ධන මිච්ඡා දිට්ඨිය තමයි සමාන වෙන්නේ අහංකාරය කියන එකට. එතකොට දැන් අපිට මෙතන තව ධර්මයක් පේනවා. මොකද්ද ධර්මය? අපි මේ බයගති ඉඳන් ශෝකයට පැමුණා කියලා අපි ඉස්සෙල්ලා පෙන්වන්නේ. බයගති ශෝක කාමාශ්‍රෝක කියලා නේද? එතකොට ඒක විතරක් නෙමෙයි. අපිට තවත් පාරක් පේනවා. මේ පරිදේවියේ ඉඳන් එන්නා වූ එකකුත් තියෙනවා. පරිදේවේ අපි එනවා ඒක ශෝකයට ඇවිල්ලා. ඒ පරිදේවියේ ශෝකේ අපි එනවා මේ ජරා ධර්මයේ කියන එක දක්වා ගමන් කිරීමක් කියන එක තියෙනවා. දැන් පාරවල් දෙක. දැන් එතකොට එහෙමනම් ඒ අවස්ථාව වෙනකොට තියෙනවා. දැන් අපි මේ පහතුන සංඥාවේ ජරා මේ පතේනේ අපි මේ කියන්නේ. ඒතර සංඥාවේ ජරා විතරක් නෙමෙයි. ඒකට අමතරව මේ හතර තුන කියන්නේ ව්‍යාධිය නේද? එතකොට එහෙනම් අන්නේ ව්‍යාධි ධර්මයක් මෙතන සංඥාවේ ජරාවට එකතු වෙලා තියෙනවා. දැන් මේ ජරා වැඩි වෙන හැටි මේ පෙන්වන්නේ. එතකොට එහෙමනම් අපි වේදනාවේ ජරාව එකන එහෙනම් අපි සුඛයි කියලා මේ අපි ඉස්සෙල්ලා පෙන්වන්නේ සුඛයි කියලා ගත්තා කියලා. ඒතර සුඛයි කියලා අරගෙන තියෙන්නේ මොකද්ද? සඤ්ඤාවේ ජරාවයි වේදනාවේ ජරාවයි දෙකම. එතකොට සඤ්ඤාවේ ජරාවට ඒ කියන්නේ ඕකේ පෙන්වන්නේ තියෙන්නේ වේදනාවේ තියෙන එක සඤ්ඤාවට යනවා. සඤ්ඤාවේ තියෙන එක වේදනාවට යනවා. දැන් අපි ওই විදිහට නේ අර වේදනාවේ කතාවනේ එකතු වෙලා ආවේ අර 4 7 4 6 වෙලා සඤ්ඤාවේ ජරාව වෙනවා. දැන් පේනවා දැන් ඒකට තව තවත් එක්කව වෙනවා. දැන් සඤ්ඤාවේ ජරාවට වේදනාවත් ජරාවයි කියලා අපි සුඛයි කියලා අරගෙන තිනවා මේ දෙකම. මේක විතරක් නෙමෙයි තවත් එකක් තියෙනවා මේ පල්ලෙහැන් ලීලා තියෙන එක. ලයින් 6 එක හරහා එනවා මොකක්ද එන්නේ? මිච්ඡා දිට්ඨිය. ඒ කියන්නේ එතනින් ලයින් 8 එකෙන් ආව බයාගතියට එතනින් ව්‍යාධි, ශෝක, ඊට පස්සේ ජරාව කියන එක තියෙනවා. ඉතින් එතනින් ඇවිල්ලා තියෙන මිච්ඡා දිට්ඨිය කියන එක. දැන් එහෙමනම් අපිට පේනවා පොඩි දෙයක් නෙමෙයි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ. ඒ පහතුන් අපි සංඥාවේ ජරාව අර මිච්ඡා දිට්ඨිකගේ සුඛයන මතයට එකතු වෙලා තියෙනවා. දැන් එහෙනම් එන්න එන්න වැඩි වුණා නේද? ඒ කියන්නේ ඉතින් මිච්ඡා දිට්ඨි තියෙනවා නම් ඉතින් තමන් හිතන්නේ මේක පවතිනවා කියලා නේ. නමුත් පවතින්නේ නැහැ. දැන් අපිට පේනවා මේ පවතින මේ ජීවත් වෙන තියෙන තරමට තමන් කරප්ට් වෙනවා. දැන් අපි ඉස්සෙල්ලා බලුවනේ මිච්ඡා දිට්ඨි තමයි එන්නේ. මැද්දේ තිබුණ කූල්පට්ටි දාගත්තා කියන එකනේ. ඒතර පැවතුනේ නැති වුණත් අපි පවතිනවා කියන අදහසක් අපිට ඇති වෙනවා. අපි හිතන්නේ මේක පවතිනවා කියලා. ඉතින් ওই අවස්ථාවේදී අපිට පේනවා මේක පවතින්නේ නැහැ. පවතින්නේ නැති නිසා ඉතින් මේ පුද්ගලයා කල්පනා කරනවා ඉතින් මම හදපු දේ කැඩෙනවා නේද ආදී වශයෙන්. එයාට ඒ දික්තියක් ඇති වෙනවා. පරිදේවයක් ඇති වෙනවා නේද? එහෙනම් දික්තිය බිඳෙනවා. එතකොට දික්තිය බිඳෙනවා නම් විශ්වාසය කියන එක කඩ වෙනවා. ඔය දික්තිය බිඳෙනවා කියන එක හරි දරුණුයි. උදාහරණයකට කියන්නම්. මම මේ වැඩසටහන් වලට ගත්තා වූ එක එක්කෙනෙක් දීපු කම්පියුටර් එක මාස 8ක් තිබුණේ එක කැඩලා ගියා. මම අතින් ටික වැඩියෙන් පාවිච්චි කරනවා හින් ගහනවා මින් ගහනවා තියෙනවානේ. දිගටම. ඒ පාර තව එක්කෙනෙක් අරන් දුන්නා මම හොඳ එකක් අරන් දෙන්නම් කියලා එක්කෙනෙක් අරන් දුන්නා. හොඳ ගණන් කම්පියුටර් එකක්. ඉතින් ඕක බලන්න ගිය වෙලාවෙ ඉතින් ඒ මිනිස්සයා කිව්වා මේ يعني සේල්ස්මන් කිව්වා ඔය ඔයා කියන ගහරි මේ જાති තමයි හොඳ වර්ගේ. මේක මෙන්න මේ ආවල් රටේ හදන්නේ හැබැයි ඉතින් මේ ඒගොල්ලන්ගේ සුපර්විෂන් යටදී කරන්නේ ඒක නිසා කැඩෙන්නේ නැහැ කියලා විසා ගියන්නේ ගන්න පුළුවන් හොඳම කම්පියුටර් එක ඒ කියන්නේ මේ වගේ වැඩකට. ඒක ගෙනල්ලා ඉතින් මාස 3ක් ගියේ නැහැ. ඔය HDMI පෝට් එක කැඩලා ගියා. ප්‍රොජෙක්ටර් එකට යවන්නේ. මාස 5ක් 6ක් යනකොට Wi-Fi එක කැඩලා ගියා. ඔය විදිහට තමයි මම කම්පියුටර් දෙකක්ද තුනක්ද ගත්තා. ඉතින් ඒක ගිහින් දුන්නාම වෙන එකක් දුන්නා ඔය ආදී වශයෙන්. එතකොට දැන් මට පේනවා එහෙමනම් මට මේ කෙනෙකුට මේ ලෝකේ සල්ලි දීලවත් මේ හොඳ කම්පියුටර් එකක් කැඩෙන්නේ නැහැ කියලා එකක් අද ගන්න බෑ. ඒතර ඉස්සෙල්ලා ඉස්සර තමාට යම් කිසි විදිහකට බාණ්ඩ පැවතුනා කියලා හැඟීමක් ඇති වුණාද? දැන් මට එහෙම එකක් කරන්න බෑයි කියන එක පේනවා. එහෙනම් දිට්ටි බෙදෙනවා. ඒ කියන්නේ විශ්වාසයක් නැහැ කියන එක තියෙනවා. සල්ලි දීලවත් කරන්න බෑයි කියන එක තියෙනවා. ඕක හරි දරුණුයි. ඕගොල්ලන්ගේ රූපයක් ජරා වුණාට තව රූපයක් ගන්න තියෙනවා නම් තව කමක් නැහැ. ගෙදර මොකක් හරි එකක් මලකට කාලා නම් ඒක විසිකලා වෙන එකක් ගන්න පුළුවන්. හැබැයි ඕගොල්ලන්ට තේරෙනවා මේක ගන්න බෑයි කියලා. අන්න එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අන්න දිට්ටි බෙදෙනවා කියන එක නිකන් රූපයක් ජරා වෙනවට වඩා ගැඹුරු අර්ථයක් ඕකේ තියෙනවා. ඕක හරියට නිකන් මිනිස්සේ කසනීප වෙලා ඉන්නවා. ඇඳට වෙලා ඉන්නවා. ඒක එක එක විදිහ බේද දෙනවා හනීප වෙන්නේ නැහැ. ඒ මිනිස්සයා දැන් ඉතින් ගිව් අප් කළා වගේ අනේ මේ දුකයි කියලා නේද? ඉතින් කවුරු හරි කෙනෙක් මේ කියන මේක බීල බලන්න ඕක බිව්වම හරි එනවා කියලා. ඒ පාරේ ඉතින් අරයා ගැන විශ්වාසයක් ඇත්තෙත් නැහැ. ඒත් ඉතින් ඇඟිල්ල දික් කළා අත දික් කළා ගන්නවා මේක. ඒ කියන්නේ අපි මේ කොහොම හරි රූපේ කෙල්ලෙනවා. ඒකයි කියන්නේ. ඒ කියන්නේ ස්පර්ශ කරමින් වේදනාව එල්ලෙනවා. දිට්ටිය බිඳුනට ඒක එල්ලෙනවා කියන එක තියෙනවා. දැන් දිට්ටිය බිඳිනවනම් මිච්ඡා දිට්ටියට පහර වදිනවා. අර පවතිනවා කියන කතාවට පහර වදිනවා. දැන් අපි පෙන්නවා මිච්ඡා දිට්ටියට මමංකාරය එක්කව කළා අහංකාරය කියන එක ඇති උනේ. දැන් එතකොට එහෙමනම් අහංකාරය අයින් වෙනවා. ඇයි මිච්ඡා දිට්ටිය බිඳුනයින් පස්සේ අහංකාරය එතන අයින් වෙනවා. එහෙමනම් මමංකාරය කියන එක තනි වෙනවා. අන්න ඒ වෙලාවෙදී අපිට පේනවා මේ බුදුහාමුදුරුව ගිරිමානන්ද සූත්‍රය කිව්වේ මොකද්ද කියලා. බුදුහාමුදුරුව කිව්වා දැන් ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද? මේ ස්පර්ශ වේදනා මමංකාරය විතරයි. ස්පර්ශ වේදනා මමංකාර කතා විතරයි. බුදුහාමුදුරුව කෝ රූපං අනත්තා චක්කුං අනත්තා. දැන් පේනවා ඇයි බුදුහාමුදුරුව එහෙම කිව්වේ කියලා. අර අහංකාර කතාව අයින් කරාට පස්සේ ඔච්චරයි මේ ඇහි රූප ඇහි ස්පර්ශයක් විතරයි. වෙන මොනවත් නැහැ කියන එක පේනවා. ස්පර්ශ කලාට ඇති වැඩක් නැහැ. මොකද සංඥා ජරා වේදනා ජරා දිට්ඨියත් බිඳිලා තියෙනවා. ඉතින් දිට්ඨිය බිඳිනවා නම් අත්තත් බිඳිනවා. එහෙමනම් ඉතුල තියෙන ඇහි ස්පර්ශය විතරයි. ඒක කිසි දෙයක් නැති හරයක් නැති හිස් දෙයක් විතරයි කියන එක පේන්නේ. ඒ අනත්ත සංඥාව ඒ විදිහට ගැඹුරට වැටෙනවා කෙනෙකුට. එවනම් අපි 7 වෙනි ස්ලයිඩ් එකට යමු. ඔය 7 වෙනි ස්ලයිඩ් එකේ තියෙන ඔය කලහ විවාද සූත්‍රයකේ උගලොත් මේක බලලා තියෙනවා. මතකද? නාමංච රූපංච පටිච්ච පස්සෝ ඉච්ඡා දානානි පරිග්‍රහානි ඉච්ඡා සන්තයා නමමති මන්ති රූපේ විභූතේන පුසන්ති පස්සා කිව්වා නේද? එතකොට අපි දන්නවා මේ පරිග්‍රහය නිසා ඉච්ඡා කියන්නේ තණ්හාව. පරිග්‍රහය නිසා ඒකේ මගේයි කියලා බැඳෙනවා. එතන මේ තණ්හා ඉච්ඡාවයි පරිග්‍රහය මේකේ ලකුණු කරලා තියෙනවා. ඇස මගේ කකුල දහයි මගේ කියලා. එතකොට පරිග්‍රහය නිසා තමයි මමත්ති මන්තිය කියන එක ඇති වෙන්නේ. තණ්හාව නිසා තමයි පරිග්‍රහය ඇති වෙන්නේ. වේදනාව නිසා තමයි තණ්හාව ඇති වෙන්නේ. මේ පිළිවෙලටයි මේක ගිහින් තියෙන්නේ. එතකොට දැන් අපිට පේනවා දැන් මෙන්න මේ වේදනාව තුළ අර රූපේ ජරාවත් ඒ වගේම එම ජරාව නිසා ඇතිවෙච්ච සංඥාවේ ජරාවත් පවතිනවා කියන දිට්ඨිය බිඳීම නිසා ඇතිවන අවිශ්වාසයත් මේක තුළ තියෙනවා. මේකෙන්නේ මේ කතාව ඔක්කොම හැදිලා තියෙන්නේ. වේදනා තණ්හා පරිග්‍රහ මමංකාර. එතකොට අර කතාවල අපි මේ දක්වා කිව්ව දේවල් ඔක්කොම මේ ජරා කතාව මේක ඇස්සේ තියෙනවා. එතකොට අවිශ්වාසය මේක තියෙනවා නම් දැන් මෙතන පෙන්වන්න පුළුවන්. මේ අපි දන්නවා මේ පැත්තේ කරකෝල තමයි මේ ඒරියා එක හැදෙන්නේ නේද? ඒරියා 6 කියලා අපි බැලුවා. එතකොට මෙතනින් මේන්ටෙනන්ස් කරනවානේ. එතකොට මේ දකුණු පැත්තෙන් හැදුනාව මේ පේනවා. දැන් සුබයි කියලා ආවා. නිත්‍යයි කියලා ගත්තා මෙතන හැදුනට පස්සේ. අපි එනවා වම් අත පැත්තට. මේ පැත්තේ ඉන්නවා නන්දියයි ලාබයි කියලා ගන්න ඒ කතාව නේද? එතකොට ඒ කියන්නේ මේ දකුණු ට්‍රයැංගල් එක නිසා වම් පැත්තේ ට්‍රයැංගල් එක හැදෙනවා. දැන් මේ රේඛාව දික් කරාම මෙතන නාම රූප ලිනික තියෙනවා. එතකොට දැන් අපි මේ අවස්ථාවේදී අපිට පේනවා මෙතන අපිට ලකුණු කරන්න පුළුවන් ওই නාමකායේ පටික සම්පස්සේ කියන එක. ඒ නාමකායේ පටික සම්පස්සේ කියලා කියන්නේ ඇයි? දැන් වේදනා සංඥාවල පටිකයක් තියෙනවා නේද? ඒකනේ මේ පෙන්වන්නේ. දැන් රූපේ පටිකය නම් ඕගලන්ට තේරෙනවා. ඇයින් රූපයක් බැලුවා අභිජ්ජා වුණා. ලපයක් දැක්කා. තත්පරින් 10 එකක් ගන්න ලපයක් දැක්කා දෝමනසේ. අන්න රූපේ කියන එක නම් අපි තරහ වෙන ස්වභාවය. මේ සංඥා වේදනාවලත් පටිකයක් කියන එකක් තියෙනවා. මොකද ඒ වෙලාව තියෙන නාමකාය පටිකය කියන්නේ broken views. දිට්ඨිය විදිලා. අන්න ඒකයි අර අවිශ්වාසයෙන් විශ්වාසයක් නැහැ. එතකොට ඒක තමයි පටිගී කියලා කියන්නේ. දැන් මෙතන කෙනෙකුට ලකුණු කරන්න පුළුවන් ওই රූපකාය අධිවචනේ. මතකද අපි මෙතන මෙහෙම දික් කළා. ආ රූපේට සුඛයි කියලා කිව්වානේ. ඒතකොට රූපේ සුඛයක් නැහැ. ඒකේ තියෙන සුභයක්. හැබැයි ඉතින් අධිවචනේ මෙතන ලකුණු කරන්න පුළුවන්. මොකද ඒකේ නන්දි වෙලා ඊට පස්සේ තියෙන්නේ. එතකොට ජරාවන රූපයක් අපි ඒක සුඛයි කියලා කියනවා. රූපේ මගේ කරගෙන දැන් ඉතින් අත්තා වෙලා තියෙනවා. එතකොට එහෙනම් මේ අවබෝධය ඇතුව අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. 8 වෙනි ස්ලයිඩ් එකට. එතකොට ඉතින් මේ ප්‍රශ්නෙට විසඳුමක්ත් තියෙන්න එපා නේද? එහෙම විසඳුමක් තියෙනවා. අපි දන්නවා සම්මා දිට්ඨිය තියෙනවා නම් මිච්ඡා දිට්ඨිය කියන එක පහ වෙනවා. එතකොට ඒකෙන් සම්මා දිට්ඨිය සම්මා සතිය කියන එක ඇති වෙනවා. එතකොට සම්මා සතිය ඇති වුණා නම් ඕගොල්ලෝ දන්නවා අර කාරණා තුන මතකද අපි ලියාගත්තා. 1 කබලින්කාර ආහාරය, 2 අත්තායි දන් නිත්‍යට යනවා කියන එක, 3 ජාති ඉඳන් ජරාවට යනවා. දවස් 4 වෙනසටහනේදී අපි බැලුවානේ නේද? එතකොට දැන් ඕගොල්ලන්ට පේනවා මේ තුන්වෙනි කාරණාවෙන් පටන් ගත්ත නම් මොකද වෙන්නේ? මගේ ශරීරය දැන් ජරා වෙලා තියෙන්නේ. එතකොට දැන් ඉස්සරහට මට ව්‍යාධියයි මරණයයි. දැන් එහෙමනම් මැරෙනවා නිත්‍යභාවයක් තියෙනවා නෑ. එහෙමනම් මේ අත්තා ඉදන් නිත්‍යද තියෙන එක කඩාගෙන වැටෙන්නේ. එහෙනම් මං අත්තා කියලා අල්ලගෙන ඉන්නේ මොකද්ද? කබලින්කාර ආහාරය කියන එක තියෙනවා. එතකොට දැන් Tamanට පේනවා ජාති ඉදන් ජරාවට එනවනම් රූප ජරා, වේදනා ජරා, පහතුන කිව්වම සංඥා ජරා, හතහත කිව්වම සංස්කාර ජරා. එතකොට මේ විදිහට ජරා ස්වභාවයක් ඇත්තේ නෝ මේ සංස්කාරයෙන් විඥානයේ පැවැත්මක් තියෙනවද? පවත්තක් නැහැ. එහෙමනම් නිත්‍යභාවයක් නැහැ. තවත් දුරට කියනවනම් මලකඩ කාපු යකඩ යන්නේ කෙනෙකුට සිහි වෙනවනම් ඉතින් අර හදන ලද භාණ්ඩේ මොන ආකාරයකට පිටිතින් අපිට පෙනුනත් ඇතුලේ දිරනු මලකඩ කාපු යකඩ යන්නේ තියෙන. ඒක වාගේ තමයි අපේ ශාරීරිය කියන කතාව බලන්නේ. එතකොට මෙන්න මේ විදිහට තේරුම් ගත්තනම් එහෙනම් පේනවා. ඒ කියන්නේ මම මේ ගයක් හදනවා දිරච්චලි. දිරච්චි යකඩ එන දිරච්චි ඔක්කොම දාලා මේ ගේ පවතින්නේ නේ කඩාගෙන වැටෙනවා. එතකොට අන්නේ ඒ කියන්නේ කිසිම සංස්කාරයක් නිසා මේ විඥානේ පවත්තන්න පුළුවන් කමක් නැත්තේ නේ. මොකද අපිට හම්බ වෙන්නේ කුණු අඹ කුණු කුණු ජරා දේවල්. ඉතින් අන්නේ අවස්ථාවේදී උපේක්ඛා ඉන්ද්‍රිය කියන එක ඇති වෙනවා. එතකොට මේ උපේක්ඛා ඉන්ද්‍රිය මේ අර්ථයෙන් ඇති වෙනවා නම් Tamanට එහෙමනම් අර ලයින් 5 එක මතකයි නේ. අපි එනවයි කියලා සංඥාව ජරාව එයාගේ ඒ ඉන්නව එක ගැලවිලා යනවා. ඊළඟට ආපහු තියෙනවා ලයින් 6 එක. අර මිච්ඡාදිට්ඨිය උද්දච්ච නිසා ඇතිවෙන මිච්ඡාදිට්ඨිය යගේ කියන එක නේද? දැන් අපි තේරුම් ගත්ත සංස්කාරවල නිත්‍යභාවයක් නැtei කියලා. එහෙමනම් අපිට ප්‍රඥාව කියන එක ඇති වෙනවා. ඒතර ප්‍රඥාව ඇති වුණා නම් එහෙනම් ඒකෙන් අපිට ශ්‍රද්ධාව කියන එක ඇති වෙනවා. එහෙමනම් උද්දච්චය කියන එක ශ්‍රද්ධාවෙන් ගැලවිලා යනවා. ඒක තයෝ ධම්ම සූත්‍රයේ ඒක පෙන්නනවා. එවන ලයින් 6 කියන එක නැති වෙනවා. ශ්‍රද්ධාව ඇති වුණා නම්. මෙතෙන්දිත් අවසන් වෙන්නේ නැහැ. මම රාතන් වහන්සේගෙන් ඇහුවා ඇයි එහෙම වෙන්නේ නැත්තේ? ලයින් 5 එක ඉවරයි 6 එකත් ඉවරයි. ඇයි ඉවර වෙන්නේ නැත්තේ? රාතන් වහන්සේ පෙන්නනවා මේ. අර පෙර කළා. ඒ කියන්නේ ලයින් 5 ලයින් 6 වලින් කලින් පැවතුවා කියලා. එයාගේ සසඳීමක් තියෙනවා. කලින් හදපු ගේ පැවතුණා. මේ වාර එක නිකඩුනේ. අන්න එතන පරාමාසය ඇතුලින් එන්නව ඒ කතාව තියෙනවා. නමුත් අපි දන්නවා මේක කිසිම ආකාරකින් පවත්වන්න බෑ. කෙනෙක් හරියට තේරුම් ගත්තා නම් මේ මලකඩ කාපු යකඩ යන මලකඩ කාපු කතාවයි කියලා. ਉਹ අතහැරලා දාලා අන්තිමට ධානා තලයකට ගියා කියලා කියන්නකො. ආස්වාද ඉන්ද්‍රිය. ඒක නිසාවත් මේක පවත්වන්න බෑ. අජ්ජත්තරතෝ සමාහිත වික්කේ පටිසහරණ නේද? ඒ අර්ථය තියෙනවා. එතකොට එවනම් ඉතින් ওই අවස්ථාවේදී අත්තා කියන එක තමන්ගේ නැති වෙලා යනවා කියන එක තියෙනවා. තේ ඉලවේ අත්ත නැති වෙලා ගිහිල්ලා ආගින්චන විමුක්තිය ඇති වෙන්න පුළුවන්. එතකොට සතීන්ද්‍රය වගේ කරන්නේ මොකද්ද? මෙන්න මේ බෙල් ෂේප් කර්ව් එකේ මේ A කියන පොයින්ට් එක හදන්නේ නැහැ. හදන්න බැරි නම් මොකටද හදන්නේ යන්නේ? මට තියෙන්නේ ඔක්කොම කබල් ලී කැල් නම් මලකඩ කාපු යකඩ යන නම් ආදි වශයෙන් ඒවන මට මේක හදන්න බෑ. එයා හදන්න යන්නේ එහෙනම් මෙතනින්ම නවත්තනවා සතීන්ද්‍රය මගේ. ඒ කියන්නේ මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානේ හට ගැනීම නවතිනවා. මතකද මිච්ඡාදිට්ඨික සංඥා නිසා විඥානේ පට ගැනීම අභිජ්ජා කියලා කිව්වා නේද? ඒකනේ පෙන්වන්නේ. ඒකට ඒ අභිජ්ජා කතාව කෙලින්ම ඒකත් ගැලපෙනවා නේද? ඒ කියන පොයින්ට් එක අභිජ්ජා. එතකොට ඒකත් යනවා. ඊළඟට අපි බලමු 9 වෙනි ස්ලයිඩ් එක. එතකොට මේ 9 වෙනි ස්ලයිඩ් එකේ ඔගලන්ට පේනවා මේ ප්‍රඥා ඉන්ද්‍රිය නිසා ඒ ජරාවන රූපය කියලා දන්නේ මානිය ඇති වෙන්නේ නැහැ. ඔගලගේ රූපේ ජරා වෙනවා නම් මානයක් ඇති වෙනවා නෑ නේද? සංඥා ජරා මතකද? මානිය ඇති වෙන්නේ නිකන් නෙවෙයි, කරකෝ කරකෝ වගේන් දුන්න රූපයටයි වේදනාවට ආදී වශයෙන්. එහෙනම් සංඥා ජරා, ඒක නිසා මාන වෙන්නේ නැහැ. වේදනාව ජරා, එහෙනම් මාන වෙන්නේ නැහැ. සංස්කාර ජරා, මාන වෙන්නේ නැහැ. දැන් එහෙමනම් අර B point එක තියෙන best එක ඒක ගේන්න යන්නේ නැහැ. මාන්නේ විසින්නේ ඕක කලේ පොඩි කාලේ කාපු එක මේ වගේ කියලා මාන්නේ විසින්නේ නා. දැන් නම් ප්‍රඥාව කියන එකේ ඒක වෙන්නේ නැහැ කියන එක තියෙනවා. ඉතින් මාන නොවේ නම් ඒ ditthi ආශ්‍රය ඒකට පැමිණින්නා වූ ධර්මයක් බැහැගෙන යනවා. එතකොට දැන් බලන්න මෙතන මේ ඕගලන්ට පේනවා අර ආශ්‍රව අතර සම්බන්ධතාවයේ තියෙන ට්‍රයැන්ගල් එක නේද මේ තියෙන්නේ. අවිද්‍යාශ්‍රෝ, කාමාශ්‍රෝ, දිට්ඨියාශ්‍රෝ කියන එක. ඒක අපි ලොක් කරලා තියෙනවා සති, ප්‍රඥා, සමාධි කියන ඉන්ද්‍රියන් තුනෙන් මෙතන ලොක් කරලා තියෙනවා. දැන් ඕගලන්ට හිතෙන්න පුළුවන් මේකේ මේ සති ඉන්ද්‍රියෙන් එහෙනම් මේ වම් පැත්තයි දකුණු පැත්තයි දෙපැත්තෙම ධර්මයන් කපනවා කියලා. ඒක එහෙම නෙමෙයි. මේක ක්ලොක් වයිස් බලන්න. සති ඉන්ද්‍රිය දක්වා ඉන්නා වූ ධර්මියෝ තියෙනවනේ. ඒ කියන්නේ මේක නම් මේ වම් පැත්තෙන් නේද? අන්න ඒව තමයි යා කපන්නේ ආමාශ්‍රව කතාව. එතකොට එහෙනම් ප්‍රඥා ඉන්ද්‍රිය ක්ලොක් වයිස් ගත්තොත් ප්‍රඥා ඉන්ද්‍රිය දක්වා යන්නා වූ ධර්මිය තමයි දිට්ඨි ආශ්‍රව. ඒ විදිහට තමයි කපන්නේ. එතකොට මෙතන දැන් අපි පෙන්නුවා මාන වෙන්නේ නැහැ කියලා. මාන නොවන්නේ පුන පුනා මේ යන විඥානය සෑදී හැකිද? මේ නොහැකි. විඥානේ පුන පුනා මේ යනවා නම් ඉතින් හදන්න බෑයි කියන එක දිනවා. මාන්නේ අයින් කරාට පස්සේ ඕකයි. දැන් පොඩි ළමෙක් වුණත් ඒකනේ. බෝට්ටුවක් හැදුවා. හරි ගියේ නෑ ගිලිනු. කැඩලා ගියා. තව එකක් පුළුවන් කියලා. දැන් ඉතින් පුළුවන් කියන එක නෑ නෑ ඕක පුළුවන් කියලා එයා හදන්න යනවා නේ. දැන් මාන්නේ කියන එක අයින් කරා නම් පස්සේ එයා ආපහු අර හදන්න යන්නේ. එයා වෙනවා පුන පුනා විඥානේ මී යන. මේ නොහැකි. මෙසේ සතීන්ද්‍රය මගින් ප්‍රඥා ඉන්ද්‍රියට යම් උදව්වක් කළ යුතුද ඒ සපයා දෙන්න. මේ නිසා දික්ක ආශ්‍රම මෙන්න මේක ලියා ගන්න වටිනවා. මේ රාතන් වහන්සේගේ වචනේ මාන නොවන්නේ පුන පුනා මිය යන විඥානීය සෑදී හැකිද? මාන නොවන්නේ පුන පුනා මිය යන විඥානීය සෑදී හැකිද? මේ නොහැකි. මෙසේ සතීන්ද්‍රිය මගින් ප්‍රඥා ඉන්ද්‍රියට යම් උදව්වක් කළ යුතුද? මෙසේ සතීන්ද්‍රිය මගින් ප්‍රඥා ඉන්ද්‍රියට යම් උදව්වක් කළ යුතුද ඒ සපයා දෙන්න. මේ නිසා දිට්ඨි ආශ්‍රව නොවේ. කොමක් නිසාද? චේතනා ගලවා දමා ඇත. දැන් පේනවද මේ සම්මා සතිය කියන එකේ වැදගත්කම? ඒ කියන්නේ සම්මා දිට්ඨියෙන් තමයි අපි සම්මා සතියට එන්නේ. සම්මා සතියෙන් පෙන්ලා දෙනවා මේ පුන පුනා මිය යන විඥානේ හදන්න පුළුවන් බෑ නේද කියලා. එතකොට අන්න ප්‍රඥාවෙන් ඒක අල්ල ගන්නවා. ඒකයි. එතකොට ඊට පස්සේ චේතනාවක් නැහැ. ඒක ගලවලා දානවා. සමාධි ඉන්ද්‍රිය මොකද්ද කරන්නේ? දැන් සමාධි ඉන්ද්‍රිය කරන්නේ මේක දක්වා ඉන්නව මේ පැත්තේ තියෙන ඒවානේ, අවිද්‍යා ආශ්‍රයෙන් තියෙන එක නේද? එතකොට සංස්කාර නිසා මානපාරේ පැමිණීම කියන එක වළක්වනවා. සංස්කාර නිසා මානපාර කියලා කියන්නේ මතකද අපි බැලුවා අර ලයින් 5 ලයින් 8 නේද? අර එකට තිබුණේ ආන්නේ පාර තමයි ඒ මානපාර කියලා කියන්නේ. එතකොට මේ නිසා අවිද්‍යා ආශ්‍රය කියන එක නොවෙනවා. මානේ අඩු නිසා සමාධිය තියෙනවා. මං කියුවේ සමාධිය වැඩි මේකේන නිවසඤ්ඤා නාසඤ්ඤායතන ලාභිය. මානිය අඩු මේකේන තමයි එතෙන්ට ගිහින් තියෙන්නේ. පානාතිපාත වලින් වැළකෙනවා. සමාධි සාගත වූ චිත්ත සංස්කාර බව හොඳයි කියලා පවසන්නේ නැහැ. පිළිගන්නේ නැහැ. එතකොට එහෙනම් පෙරගත්තා වූ දේ නිසා සිදුවන ක්‍රියාවලිය නවතා දමනවා. බයගති ඉඳන් වේදනාවට එන්නේ නැහැ. මේක බලන්න ඕනේ. දැන් උතන ඕගලන්ට පේනවා මේක පොඩ්ඩක් කරකෝල ඇඳලා තියෙන හින්දා බලක්කට පොඩ්ඩක් අමාරුයි වගේ තේරෙනවා. අර පිරමිඩ් එකේ කතාවනේ මේ තියෙන්නේ. එතකොට අර අපි වෙන්නවනේ ඕක නවත්තන්න පුළුවන් ගේ කියලා අර හබ් එකයි මේකයි පාරිශුද්ධ ප්‍රදානියන්ගේ නේද? සීල, චිත්ත, දිට්ටි, ඊළඟට විමුක්තිය. ඒ කියන්නේ මේක පැරලල් ධර්මයන්ගෙන් නවත්තන්න ඕන. සංස්කාර මානපාරේන එක නවත්තනෝ. ඉදන් සච්චින්ද බයාගතිරිනේ. වේදනාව ඉදන් අපි චේතනාවට යන එක චිත්ත පාරිශුද්ධි ප්‍රධානියන්ගේ. ඉතින් ඕක තමයි අර විවේකදස්සී පස්සෝසු පස්සේසු කියලා කියන්නේ. මතකද අපි සතර ආහාර දුක්ඛයේදී හතරවෙනි භාවනාව පෙන්වන්නේ. අර ස්පර්ශ කරන්න බෑ, ඇහැ රූපය දෙක එක්කව කරන්න බෑයි කියුවේ නේද? අන්න එයා යනවා විවිච්චේව කාමේ විච්ච අකුසලයේ ධම්මේ කියලා. කෙලීම යනවා එයා සමාධියට. ඒතර මේ දෙකෙන් යමක් නැවතුවාද ඊට පස්සේ දැන් අපේ තියෙනවා දිට්ටි පාරිශුද්ධ ප්‍රධානියන්ගේ චේතනාවෙන් ඉඳන් ඉදන් සත්‍යයට එන්න ආව එක. දැන් එයා ගන්නවා මේව මගේ කියලා ගන්නේ නැහැ. දැන් අන්න චේතනාවන් එහෙම ගලවනවා නේද? ප්‍රඥාව තියෙනවානේ. දිට්ටිය පෙන්නන්නේ ඒකනේ මේව මගේ නෙමෙයි කියලා. එතකොට ඒක උනායින් පස්සේ දැන් තේිනේ අර විමුක්ති පාරිශුද්ධ ප්‍රධානියන්ගේ අන්නර දිට්ටි අනුසේ පාරේ එන්න ආව එක. ඒක නවත්තනවා කියන එක තියෙනවා. බයගතින්දා වේදනාව නවත්තා ගන්න. එතකොට මේ සතීන්ද්‍රිය කියන එකෙන් මොකද්ද කරන්නේ? ඒ සද්දා සහ විරිය ඉන්ද්‍රිය මගින් නවතන ලද ධර්මයන්ගේද ඒකේ නැවතීම කියන එක පවත්තන. යමක් නවත්තලා තියෙනවද ඒක නවත්තලා නවත්තාගෙන ඉන්නවා. ආපහු ස්ටාර්ට් කරන්නේ නැහැ. ඇයි යා කියනෝනේ හදන්න බෑ කියලා නේ. හදන්න පුළුවන් කියලා කිව්වොත් ආපහු බෝට්ටු හරි හදනවා අරලා මේ. එතකොට සද්දා ඉන්ද්‍රිය තථාගතයන් වහන්සේ පැවසුවා මුසාවාද එපා. ඉහළම සමාධි වලට තැලීම එපා කියලා. විරේ ඉන්ද්‍රිය මගේ රූප ස්පර්ශය කියන එක නවත්තනවා. මේක නිකම්ම නෙවෙයි මේක රවුම් තුනක් විතර කැරකෙනවා. ඉතින් ඒක අපි මේ වෙලාවේ ඔක කියන්නේ නැහැ. එතකොට මේ විදිහට සතිමත් වූයේ සියල්ල සම්පූර්ණ සර්ව ප්‍රකාරයෙන් දැන සමාධි සාගතෝ ඉන්නවා. ඒ මේක සම්මා සමාධියයි කියලා මට වැටහුණා ඒ වෙලාවේ. මේ විදිහට කරනවා කියන එක. ඉතින් හරියට කරානම් උත නිරෝධය කියන එක ඇති වෙනවා. එතකොට එහෙනම් අපිට පේනවා මේක තමයි මේ ඕගලංගේ ඒ තුන්වෙනි භාවනාව හැටියට ගන්න තියෙන්නේ. ඔය ඒ 8යි ස්ලයිඩ් 8යි 9යි කියන එක මේක තමයි විසඳුම නේද? ඒ සතීන්ද්‍රියත් එක්ක කරන්න ආව එක. එතකොට අර අර්ථය භාවිතා කරලා මෙතෙන්ට එන්න ඕන. එතකොට දැන් ඕගලන් අපි පෙන්නුව අර සබ්බාසෝ එකේ භාවනාව කරන හැටි අර ඉස්සලේකේදී අපි සාකච්ඡා කරලා පෙන්නුවා නේද? අර විරියවල් තුනක් භාවිතා කරනවා කියලා අපි බලනවා. මුලින්ම අර හතරේ හතරේ කතාව, හතරේ දෙකේ විඥානීය මැරුණා අපි හැබැයි නිත්‍යයි කියලා ගත්තා. පහ තුන සංඥා ජරා ඒක බලලා ඊට පස්සේ ආව සබ්බාසෝ ඩයග්‍රම්ස් අපි දීලා තිබුණානේ. රූපය ස්පර්ශ නොවෙන්න, සංඥාව මගේ නොවෙන්න. මොකද මලකඩ කාපු රූපයක් ගන්න එයා උදව් උපකාර කරනවා. අත්තකින් සංඥාව. එතින්දි වේදනාව අපි ගත්තා මගේ කියලා. ජරාවෙන වේදනාව. ඇයි ජරාවෙන වේදනාව ගන්න? සංස්කාර අත්තා නිසා. එතකොට ඒක හොඳට බලන්න. ඒක බලලා ඒ භාවනාව කරනවා. භාවනාව කරලා ඉතින් මේ ස්ලයිඩ්ස් දෙකේ භාවනාව කරන්න පුළුවන්. එතකොට මේකේ මේ සූත්‍ර දේශනාවේ තව කොටස තියෙනවා. අපි ඒක බලමු. ඊළඟට බුදුහාමුදුරුව පෙන්නනවා මහණෙනි සංවරයෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රය කවර දෙයක්. මහණෙනි මේ ශාස්ත්‍රයේ මහණතමේ නුවණින් සලකලා චක්කු ඉන්ද්‍රිය සංවරයෙන් සංවෘතව වැසේද විසේද මහණෙනි චක්කු ඉන්ද්‍රිය සංවරයෙන් සංවෘතව නොවි වසන්නාහුට පීඩාකරෝ යම් ක්ලේශ පරිදායෝ කෙනෙක් උපදී නම් චක්කු ඉන්ද්‍රිය සංවර සංවෘත කරන වෙසෙන ඔහුට මෙසේ පීඩාකාර පරිදායෝ නොවේත. නුවණින් සලකලා මේ සෝත ඉන්ද්‍රිය, කාන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කා ඉන්ද්‍රිය, මනෝ ඉන්ද්‍රිය ඒක සංවර කරලා භාවිතා කරනවා. එහෙම කලේ නැත්තම් මොකද වෙන්නේ? යාට ඒ ආශ්‍රයම් ඇති වෙනවා. ඒකට මෙතන පෙන්නනවා මේ ආශ්‍රය සත්‍ය සංවරයෙන් පහකල යුතුයි කියලා. ඉතින් අපි ওই පළවෙනි විරියෙම ඕක තියෙනවා නේද? රූපයේ ස්පර්ශ නොවීමට කියන එක. එතකොට ඊළඟට පෙන්නනවා මහණනි ප්‍රත්‍යාවේක්ෂ ඥාණයෙන් පහකල යුතු ආශ්‍රය කවර දෙයක්? පටිසේවනා පහතබ්බා කියන එක. මහන්නේ මේ සස්නේ මහානතමේ නෝනින් සලකලා උදෙක් සීත නැති කිරීම පිස, උෂ්ණ නැති කිරීම පිස, මැසි මදුරු සුලං අවිසප්පුන්ගේ ස්පර්ශ නැති කිරීම පිස, ලැජ්ජා ස්ථාන වසා ගැනීමට පමණක් සිවුරු පරිභෝග කරනවා කියලා. ඉතින් මේක පෙන්නනවා ඒ මෙසේ පැරිණි වේදනාවන් නැති කරන්නේ අලුත් වේදනාවන් නූපදවන්නේ කියලා. එතකොට මේක පෙන්නන්නේ මොකද්ද? ඔය වේදනාව නිසා අපි දන්නවා ඒක පරාමාසගත වෙලා ඒකේ අත්තා කියන කතාව එනවා නේද? අත්ත සංඥාව නොඉන්න තමයි මේ කතාව. ඊළඟට පෙන්නනවා අදිවාසනා පහතබ්බා කියලා. මහන්නේ අදිවාසණින් පැසියුතු ආශ්‍රය කවර දෙයක්? මාන්නේ මේ සස්නේ මහානත මේ නෝනින් සලකලා සීතල උස ඉවසනෝ උණුසුම බඩගින්න දේවල් උවසනෝ උපන් ශාරීරික තියුණු රළු කටු අමීර අමනාපෝ දීපහැර ගන්නා වේදනා ඉවසන සුල්ලෙක්කෙන යමෙහිකින් නොවිසන්නා වූ හොට වෙහසකාර දුවිලි සහිත ආශ්‍රය වෙද්ද මෙසේ ඉවසන්නා වූ හොට වෙහසකාර දැවිලි සහිත ආශ්‍රය නූපදී මාන්නේ මේ අදිවාසනින් පහකලිත ආශ්‍රය කියලා කියන දැන් බලන්න ඕගලන්ට වේදනාවක් ඇති වෙලා ඒකට කෑක් ගහනවා නම් බෙරියන් දෙනවා නම් ඒවා කරන්න මොකද වෙන්නේ තරහකනේ ඒවා නියන්නේ නේද ඒ කියන්නේ අපි වේදනාවට ප්‍රතිචාර නොදක්වා ඉන්න ඕනේ මදුරුවෙක් කනවා කියලා ඒක ඉවසනවා ඇර මදුරුවාට බනින්න ඌ හරි සතුටුයි මොකද ලේත්‍රාක් දෙන ඌට හොඳට බොන්නත් පුළුවන් ඕක නිතියෙන්නේ ඊළඟට පෙන්නනවා මාන්නේ දුරු කිරීමේ පරිවජ්ජන පැහැසිතු ආශ්‍රය කවර දෙයක් මාන්නේ මේ සස්නේ මහානත මේ නෝනින් සලකලා නපුරු ඇතු දුරු කරනවා අස්සය දුරු කරනවා ඔය විදිහට පේනවා මේ පවිත මිත්‍රයන් සේවනය කරන්නා වූ කරනවා නම් නුවණැත්තු සබ්‍රාහ්මචාර්යෝ ලාමක තැන් හිඳන සලකනවා කියලා දැන් කවුරු හරි භික්ෂුන් වහන්සේ නමක් ඔය මේ පාප මිත්‍රයන් ඇසුරු කරනවා නම් මත්තෙන් බොනවා ආදී වශයෙන් එතකොට අනිත් රහතන් වහන්සේලා එහෙම බලනවා මේ පුද්ගලයා මේ විදිහට මේ ඇසරෙන්නේ මෙයාගේ මේ ගතිය තියෙන්නේ ඒකනේ යටත් මත්තෙන් බොන්න හරි ඒ වගේ තිනවා කියන එක. එතකොට ලාමක තැන් සලකනවා. එතකොට අර කට්ටියගේ බැලීම ආදී වශයෙන් ඔක්කොම දේවල් ඉතින් වෙනස් වෙනවල් නේද? දැන් මේ අනිත් හාමුදුරුවන්ගෙන් කියන එකේ ප්‍රශ්න ඇති වෙනවා. එතකොට මේ පරිවර්ජනාපාසන avoidance ඒවා avoid කරනවා. ඒ කියන්නේ මේකේ සම්මා ආජීව නිසා මානිය අඩුයි. ඕක පෙන්වන්නේ ඔය ඉහළ සංස්කාර කොටුව තියෙන්නේ. අර උද්දච්ච එහෙම ලකුණු කරපු තැන උඩ චේතනා ඉදන් සත්‍ය විඥාන පරාමාස කැපෙන තැන නේද? ඒ අන්නේකින් ඇති වෙන බලපෑම කියන එක නැති කරන්න. ඒකට අගයක් නොදෙන්න තමයි තියෙන්නේ. එහෙම නැත්නම් බෙල් ෂේප් කර්ව් එකේ B කියන පොයින්ට් එක ඒ නොසාදන්න නොවීමට තමයි. ඉතින් එහෙම නොවෙනවා නම් ඉතින් අවිද්‍යා ආශ්‍රයයට පහර වදිනවා. ඊළඟට පෙන්නනවා මාන්නේ විනෝදනේ විනෝදනා පහතබ්බා එලිමිනේෂන් කියන එක. මාන්නේ මේ ලෝකේ මහාන තෙමේ නූණින් සලකලා උපන් කාම විතක්කේ සිත තබා නොගනි. ඒක බැහැර කරනවා. අර ගිවිවානද සූත්‍රයේ පෙන්වන්නේ උපන්නම් කාම විතක්කන් නාදි වාසේති පජහති විනෝදිති බෙන්දි කරෝති අනභාවං ගමේති කියලා. ඒක ඉවසන්නේ නැහැ. ඒ වගේම ව්‍යාපාද විතක්කේ විහිංසා විතක්කේ විහිංසා විතක්කයන් කියනෙම බැහැර කරනවා ඉවසන්නේ නැහැ කියලා කියනවා. එවිට දේ දුරු කරන්නට ඒ දුක් දැලිසත ආශ්‍රය නොවෙත් මාන්නේ මිසේ මේ ආශ්‍රය විනෝදණයෙන් පැහැ යුතුයි කියලා කියනවා. ඒක ඕක ඕගොල්ලන්ගේ අර ඩයග්‍රෑම් එකත් එක්ක සම්බන්ධයි. අර ඒරියා 1 වලින් ඒරියා 4. මම කාමච්ඡන් දෝනා නම් ඒරියා 4 එකේ තියෙන ව්‍යාපාද. ඒකට එතන තියෙනවා වේදනාව ජරාවටපත් වීම නිසා ඇති වෙන ප්‍රශ්නේ. ආපහු ඒරියා 1 එකකින් ඒරියා 6. එතන ඇඳෙනවා සංස්කාර අත්ත නොවින්න. විහිංසා විතක් පානාති පාත අතාරින් කියන එක. ඊළඟට පෙන්වන මහන්නේ භාවනාවෙන් පැසිය යුතු ආශ්‍රය කවරද? මාන්නේ මේ සස්නේ මහානතමේ නෝනින් සලකලා විවේකයේ ඇසුරු කර විරාගයේ ඇසුරු කර නිරෝධයේ ඇසුරු කර නිවනට ඇඹුරු කර සති සම්පොජ්ජංගේ වඩනවා. ඒ විදිහට ධම්මවිචී සම්පොජ්ජංගේ, විරිය සම්පොජ්ජංගේ, ප්‍රීති සම්පොජ්ජංගේ, පස්සද්ධි සම්පොජ්ජංගේ, සමාධි සම්පොජ්ජංගේ මේ විදිහට වඩනවා. මාන්නේ යම් හේකින් බොජ්ජංග නොවඩන්නාට වේසහ දැවිලි සහිත ආශ්‍රය උපදීද? මාන්නේ මෙසේ බොජ්ජංග වඩන්නා උට ඒ වේසහ දැවිලි සහිත ආශ්‍රය නොවේද? මාන්නේ මේ ආශ්‍රය භාවනාවෙන් පැහැයුත්තේයි කියන ලබේ. ඉතින් අපි වඩුවාසුන්නාගේ කතාව එහෙම පෙන්වන්නේ මතකද අත්ත සංඥාව කියන එක. ඒක ගන්න සංස්කාරවල නිසා අත්ත සංඥාවන් එහෙම නැති කරන්නේ. මාන්නේ යම් කලක භික්ෂුන්ගේ යම් ආශ්‍රය කෙනෙකු දර්ශනයෙන් පැහැයුත්තාද? ඒ ආශ්‍රය දර්ශනයෙන් පැහුණා වේ. යම් ආශ්‍රය කෙනෙකු සංවරයෙන් පැහැයුත්තාද? ඔහු සංවරයෙන් පැහුණා වේ. යම් ආශ්‍රය කෙනෙකු ප්‍රත්‍යාවේක්ෂයෙන් පැහැයුත්තාද? ඔහු ප්‍රත්‍යාවේක්ෂයෙන් පැහුණා වේ. යම් මාසකෙනෙකු සිත තබා නොගැනීමෙන් පැහැයුත්තාද? ඔහු සිත තබා නොගැනීමෙන් පැහුණා වේ. යම් මාසකෙනෙකු දුරු කිරීමෙන් පැහැයුත්තාද? ඒ ආශ්‍රය දුරු කිරීමෙන් පැහුණා වේ. යම් මාසකෙනෙකු විනෝදණයෙන් පැහැයුත්තාද? ඒ ආශ්‍රය විනෝදණයෙන් පැහුණා වේ. යම් මාසකෙනෙකු භාවනාවෙන් පැහැයුත්තාද? ඒ ආශ්‍රය භාවනාවෙන් පැහුණා වේ. මාන්නේ මේ මහානතමේ සීල ආශ්‍රයයන්ගෙන් සංවෘත වේයයිද? තෘෂ්ණාව සංසිඳේයයි? සංගෝජනේ උපටාහලයේයි? මාන ප්‍රහාණි දුක් කෙලවර කරේයයි කියන ලබේ. භාගතුන් වහන්සේ මේක වදාළා. සතුටු සිත් ඇති ඒ භික්ෂුන් වහන්සේලා භාගතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තා කියලා කියනවා. එතකොට එහෙමනම් අපි දැන් පෙන්වලා දීලා තියෙනවා භාවනා කරන හැටි. එතකොට ඒ විදිහට අර පළවෙනි භාවනාවෙන් පටන් අරගෙන පුළුවන් නම් ස්ථායක දක්වා මේකනේ ස්ථායක නේද? ඒක දක්වාම ඉතින් තමන්ට එන්න පුළුවන්. මම දැන් එන මිනිත්තු 5-10ක් අරගෙන මනසට දාගෙන ඊට පස්සේ අපි භාවනා කරමු.